බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි တတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံติ ධම්මං සරණං ගච්ඡාමි တတိယံติ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කපාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমস্কার වේවා කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ විහාරාධීශවර අතිපූජනීය පයහංගම රතනසිරි නාහිමිපාණන් වහන්සේගෙන් පාදාභි වන්දනයෙන් යුක්තව අපි මේ දේශනාව සිද්ධ කිරීම සඳහා අවසරය ඉල්ලා සිටිනවා. ඒ වගේම පළමුවෙන් ඔබව බුද්ධ වන්දනාවට යොමු කරපු මේ විහාරස්ථානයේ වැඩ සිටින අපේ ගරු කටයුතු පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙනුත් අපි අවසරය ඉල්ලා සිටිනවා මේ දහම් දෙසුම සිද්ධ කිරීමට. පින්වතුනි, මරල් ෆොන්සේකා මැතිතුමන්, එවැගේම කුමුදු ෆොන්සේකා මැතිනිය අපිට කැනඩාවට වැඩම කරලා මේ උතුම් ආධ්‍යාත්මික වැඩසටහන් කිහිපය මෙහෙයවීම සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයනු ලැබුවා. ආරාධනා කිරීම ආදී ඇත්තටම අපි ඉතාම කෙටි කාලයකට ඇමරිකා එක්සත් ජනපදයේ වැඩසටහන් වලටයි වැඩම කරේ. එහෙම චන්ද්‍රපියතුමන්, ඒ වගේම ශ්‍රියානි මෞතුමියගේ ඇරයුම ඇතුව ඒ ඇත්තන්ගේ කල්යාණ මිත්‍රයෝ නිසා අපේ මොරල් පොන්සේකා මැතිතුමත් මැතිනියත් පුතණුවන් දියණිය ඒ අය ඉතාම සැදැහැසිතින් මේ රටටත් ඒ ගමනම වැඩම කරන්නට කියලා ඇරයුම් කරලා ලිපි ලේඛන හදලා දීලා ඒ සියලු කටයුතු සිදු කළා. දවස්
කීපයක් තිස්සේ අපිට අප උපස්ථාන කරමින් ඊටාම සදහසිතින් යුක්තව කටයුතු කරනු ලැබුවා. අපි ඊටාම සතුටු වෙනවා පළවෙනි වතාවට ටොරොන්ටෝ මහා විහාරයට ආරාධනා කිරීම පිළිබඳව. අපේ කල්යාණ මිත්‍ර නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව කීප නමක්ම මහා සංඝරත්නය සමග ඔබ මේ පන්සල මුල් කරගනිමින් කාලයක් තිස්සේ ධර්මය පුහුණු වෙමින් ඉන්නවා. ඔබගේ ජාතික සිරිත්විරිත් පුහුණු කරමින් ඉන්නවා ඔබේ ඊළඟ පරම්පරාවට. ති අතරතුරේ එක දේශනාවකට හෝ මෙහි දායක පිරිස වෙනුවෙන් එන්ට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. නායක හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නයටත් ඒ සඳහා පාසුකම් සපයලා ඇරයුම කරපු අපේ ෆොන්සේකා මැතිතුමා මැතිණිය ඇතුළු ඒ පවුලේ සියලුම නෑයන්ටත් අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් පින්කමේදී අපේක්ෂා කරනවා මොරල් ෆොන්සේකා මැතිතුමාගේ මෑණියෝ සෝමාවති අබේසිරි ගුණවාදන, ඒ වගේම ෂොක්මන් ෆොන්සේකා පියාණන් කියන මේ දෙපළට පින් දෙන්නත්, අනුලා හිල්දා සහ දීප්ති කියන සොහොයුරියන් මිය පරලෝ ගොස් තිබෙනවා, ඒ ඇත්තන්ට පින් දෙන්නටත්, ඒ වගේම කුමුදු ෆොන්සේකා මැතිනියගේ ආදරණීය පියාණන් ජස්ටින් සිල්වා පියාණන්ට පින් දෙන්නත්, නැසී ගිය සියලුම නෑයන්ට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් සෙත් පැතීම් දෙකක් අපේක්ෂා කරනවා. කුමුදු ෆොන්සේකා මහත්මියගේ මාතාව සිල්නට් සිල්වා මෞතුමියට සෙත් පතන්න, මොරල් ෆොන්සේකා මහත්මානන්ගේ රෝගීව ඉන්න සොහොයුරිය, එතුමන්ලට ජීවිතේ ගොඩාක් උපකාර වෙච්ච සොහොයුරිය රෝගීව ඉන්න ස්වර්ණමාලි ෆොන්සේකා මහත්මිය, එතුමියට සෙත් පතලා නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා මෙහිදී. ඉතින් අපි ඒ අරමුණු එක්ක මේ දේශනාවට ඇහුම්කම් දෙමු. බොහෝ දෙනෙක් සතියේ දවසක් වුණත් ඉතාම කැමැත්තෙන් මේ ස්ථානෙට බණ අහන්න පැමිණ සිටීම ගැන මා ඔබටත් ආශිර්වාද කරනවා. මේ පන්සලේ මේ විහාර මන්දිරයේ පිරෙන්න පැමිණ සිටීම ගැන අද අපි ධර්මානුකූලව තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතාම වටින මාතෘකාවක්. අපි වෙනස් ඇයි සහ වෙනස්කම් එක්ක අපි කොහොමද අනිත් අයත් එක්ක කටයුතු කරන්න ඕනි කියන එක ගැන ධර්මානුකූලව යම්කිසි සාකච්ඡාවක් අපි මෙහිදී කරන්ට අපේක්ෂා කරනවා. මොකද අපිට බොහෝ වෙලාවට අපිත් එක්ක ජීවත් වෙන අනිත් අයව ඉවසන එක, දරන එක ඉතාම දුෂ්කර කාරණයක් වෙලා තිබෙනවා. හැසිරීම්, කතාබහ, තීන්දු තීරණ ගන්න විදිය, එය ඉවසන එක, ඒවා දරා ගන්න එක ඉතාම අමාරු වෙනවා. ඉතින් එහින්දම ගොඩාක් වෙලාවට ගිහියෝ සැලකිය යුතු මට්ටමකට අසතුටින් යුක්ත ජීවිත ගෙවන්න හේතු වෙනවා. මොකද එකක් තමන් අනිකට තේරෙන්නේ නැහැ කියලා හිතන එක, අනිත් එක තමයි අනිත් එක්කෙනා කරන එක තමන්ට දරා ගන්න බැරි කම, ඉවසන්න බැරි කමනේ, ටොලරේටින් නේද, සහ එන්ඩියුරන්ස් කියන වචන දෙකම මෙතනදී අපි සාකච්ඡා කරනවා. මම ඒ අමාරුම වචනවලට විතරක් ඉංග්‍රීසි වචන මම දන්න ප්‍රමාණයෙන් කියලා දෙනවා. මොකද හේතුව මොකද මෙතන ඉන්නවා මෙහි ඉපදිච්ච ළමයි ප්‍රමාණයක් ඒගොල්ලොන්ට මේ බර වචන තේරුම් ගන්න අමාරු නිසා විතරක් මම ඒ අවශ්‍යම ඉංග්‍රීසි වචන මෙහිදී කියනවා අනිත් සියලු කාරණා සිංහලෙන් තමයි පැහැදිලි කරන්නේ එතකොට අපි පළවෙනියෙන්ම වටහා ගන්න ඕනි එක තමයි අපිත් එක්ක ජීවත් වෙන අනිත් අය වගේම අපි මේ ඉන්නේ අපේ පළවෙනි භවයේ හෝ එකම භවයේ නෙමෙයි කියන එක. මොකද තේරුම් ගන්න ඕනේ පළවෙනි එක අපිත් එක්ක ඉන්න අනිත් අය වගේම අපි මේ ඉන්නේ අපේ පළවෙනි භවයේත් නෙමෙයි අපේ එකම භවයේත් නෙමෙයි. මේ අපේ පළවෙනි උපතත් නෙමෙයි එකම උපතත් නෙමෙයි කියන එක. ඒක අංක 1ට තේරුම් ගත යුතු කාරණේ. මේ අපේ එකම උපතද නොවේය මේ අපේ පළවෙනි උපතද නොවේ. ඒක අපි වටහා ගන්නම ඕනේ. ඒක වටහා ගැනීම සහ ඒක විශ්වාස කිරීම අපි කරනවා නම් අපිට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා අනිත් එක්කෙනාව වටහා ගන්න සහ අනිත් එක්කෙනා තේරුම් ගන්න. මොකද අපි අර කාරණේ විශ්වාස කරනකොට සහ ඒ කාරණාව තේරුම් ගන්නකොටම අපි දන්නවා මේ සංසාරේ ගොඩක් කල් අරගෙන ආපු විඥානයක් තමයි මේ මිනිස්යාගෙන් එළියට එන්නේ කියන එක. තේරෙනවද? මේ එකම භවය හෝ පළවෙනි භවය නෙමෙයි කියලා තේරුම් ගත්තම ලැබෙන ලොකුම ප්‍රයෝජනේ තමයි එයාගේ විඥානයත් මගේ විඥානය වගේම දිගු කාලයක් සසරේ කල්ප ගණන් ගෙවාගෙන ආපු ගමනක එක අවස්ථාවක තමයි මේ ඉන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ විඥානේ තැන්පත් වෙච්ච කුසල් සහ අකුසල් තියෙන බව අපිට තේරෙන්න පටන් ගන්නවා. හැකියා සහ නොහැකියා. හැදිච්චකම් සහ නැහැදිච්චකම්. හොඳ සහ නරක. පින් සහ පව්. තේරෙනවනේ. ඒ කියන්නේ අපි අරක විශ්වාස කරනකොටම අපිට එනවා ලොකු අවබෝධයක්. එහෙනම් මේ මනුෂ්‍යයාගේ මේ හැසිරීම හුදෙක්ම මේ භවයේ කාරණා මත විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ කියන එක. ඒක තමයි මේ මං හිතන්නේ අනිත් එක්කෙනාව දරන්න තියෙන පළවෙනිම ක්‍රමය. අනිත් එක්කෙනා ගැන තේරුම් ගන්න තියෙන පළවෙනිම දේ තමයි මේ තනි මේ භවයේ හැදිච්ච විඥානයක් නෙමෙයි මේ ආපු එකකට කයක් හම්බෙලා. කයක් හම්බුණාට පස්සේ ආපු එක මෙහෙන් හම්බ වෙච්ච ඒවයිනුත් තව ටිකක් ඩිවලොප් වෙලා. තේනවා? ආපු එකක් තියෙනවා ඊළඟට මෙහෙදී අම්මා තාත්තා දෙන්නෙක් ඉඳා මේ එයාගේ ආපු විඥාණයට කලලයක් එක්ක වැඩෙන්න හම්බුණා. ඒ කලලයක් එක්ක වැඩිලා දැන් මිනිස්සෙක් විදියට එළියට ඇවිල්ලා ජීවත් වෙනවා. ඉන්නකොට අර අරන් ආපු එක තව පෝෂණය කරන ඇහෙන් හම්බෙන ආහාර වලින් කනෙන් හම්බ වෙන ආහාර වලින් නාසයෙන් හම්බ වෙන ආහාර වලින් දිවෙන් හම්බ වෙන ආහාර වලින්. ආහාර කියන්නේ මේ කබලින්ක ආහාර විතරක් නෙමෙයි. ඒ කියන්නේ හපල කන උරල බොන ආහාර විතරක් නෙමෙයි ආහාර කියන්නේ. අපේ ආහාර තියෙනවනේ හතරක්. කබලින්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතනික ආහාර සහ විඥාන ආහාර. ඒ මාත්‍රකාව වෙනම පැයක් කතා කරන්න ඕනි එකක්. ඒ නිසා මම ඒකට යන්නේ නැහැ. මොකද ආහාර ගැන තේරුම් ගැනීම වෙනම කාරණයක්. මට ඔබට කියන්න ඕනි එළියෙන් ගෙන ආපුවා, ඒ කියන්නේ පෙර භවයෙන් ගෙන ආපුවා වගේම මේ විඥානයේ මේ භවයෙන් ගෙන ආපුවත් නිසා උපවැටිච්ච මතුවෙච්ච අපේ මිනිස්යාගේ මනසේ විඥානයේ තියෙනවා. එතකොට ඔබත් සමග ජීවත් වෙන අනිකා අනිකා සමහර විට බිරිඳ අනිකා සමහර විට සැමියානේ අනිකා සමහර විට දරුවෝ අනිකා සමහර විට හාමුදුරුවෝ අනිකා සමහර විට දායකයා නේ. එතකොට මේ අනිකා කියලා කිව්වම අද කියලා කිව්වම අපි හැමතිස්සෙම වටහා ගන්න ඕනි එතන ඉන්න පුළුවන් ඕනිමයි කෙනෙක්. එතකොට එයාගේ හැසිරීම වලට අපි වටහා ගන්න ඕනි අර සංසාරික ඒව වගේම එයා ඉපදිච්ච දවසේ ඉඳලම එයා ජීවත් වෙච්ච පරිසරයෙන් ලැබිච්චත් සැලකිය යුතු මට්ටමක් තියෙනවා. සංසාරෙන් ආපුවා තියෙනවා, එයා ජීවත් වෙච්ච පරිසරෙන් හම්බෙච්ච තියෙනවා. ඇත්තටම බටහිර මිනිස්සුන්ගේ අදහසක් නෑ සංසාරෙන් ආපු එකක් තියෙනවා කියලා. මොකද ඒගොල්ලෝ රිබර්ත් එකක් නේද, පුනර්භවයක්, ඕනම් පුනරුත්පත්ති හරි මොකක් හරි අපි වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ නේ. වචනයක් අපිට රණ්ඩුවක් තියෙනවනේ. කොහොම හරි මේ නැවත භවයක් මේ අය පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම පිළිගන්නේ නැති වුණාට ඒගොල්ලෝ පිළිගන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? වසර බිලියන ගණනක් තිස්සේ ඉස්ත්‍රියගේ මොළය සහ පිරිමියාගේ මොළය වැඩිච්ච රටාවක් තියෙනවා කියලා. ඒක පිළිගන්නවන්නේ MRI ස්කෑන් වලින් නේද? ඒගොල්ලෝ ඉස්ත්‍රී මොළය අරගෙන පෙන්වනවා, මෙන්න ඉස්ත්‍රී මොළය වසර බිලියන ගණනක් තිස්සේ වැඩිච්ච විදියක් තියෙනවා අය. පිරිමි මොළය අරගෙන පෙන්නවා, පිරිමි මොළයත් මෙන්න වැඩිච්ච රිද්මයක් තිබෙනවා අය. මේගොල්ලෝ බටහිරය පිළිගන්නවා. ඒ කියන්නේ අවසාන විග්‍රහයේ නොකියා පිළිගන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි මේගොල්ලෝ කවුරු කවුරුත් නැවත නැවතත් ඉපදි ඉපදි ආපු අය කියලා එකම අවුල තියෙන. මේගොල්ලෝ පිළිගන්නේ මේ ඉපදිලා තියෙන මිනිස්සු නම් මිනිස්සු විදියට විතරයි. අන්න එතන තමයි මේගොල්ලෝ අර සදාකාලික ආත්මන් කෙනෙක් යම් කිසි දුරකට පිළි අරගෙන තියෙනවා. මිනිස්සු උපදින්නේ මිනිස්සු වෙලා විතරයි කියන්නේ. ධර්මයේ පිළිගැනීම තමයි මිනිස්සු දෙවිවරු වෙන්න පුළුවන්, බ්‍රහ්මය වෙන්න පුළුවන්, එහෙම කරකිලා ගිහිල්ලා මදුරුවෙක් වෙන්නත් පුළුවන්, කූඹියෙක් වෙන්නත් පුළුවන්, ගෙදර කානුවේ ඉන්න පණුවා වෙන්නත් පුළුවන්. ඒක තමයි ධර්මයේ පිළිගැනීම. බටහිර අධ්‍යාපනය තුලින්නේ අපි කවුරුත් ඉක්මලා තියෙන්නේ නේ. ධර්මය අපිට වෙන ආලෝකයක් විදියට එළියෙන් ලැබුණට මේ අපි කවුරුත් ඉක්මුනේ බටහිර අධ්‍යාපනේ නේ. මෙතන ඉන්න අපි හැමෝම ඉස්කෝලේ ගියපු අය මිසක පිරිවෙන් ගියපු අය නෙමෙයි. තහන්නේ තියෙන්නේ පිරිවෙන් වල තියෙන්නේ බටහිර එක දිහා බලාගෙන හදාගත්තු මොඩියුල් එකක්. ඒක තමයි මේ කරුමේ මේකේ. නැහැ. මතන අපේ එක අපිවත් කරන්නේ. ඉතින් සුද්ධ කරයිය. අපේ එක අපිවත් කරන්නේ. ඒ කියන්නේ මොකද බටහිර එක හදලා තියෙන්නේ මාධ්‍යාපනේ සංසාරික විඥානයක් ගැන කල්පනා කරලා නෙමෙයි. අපේ ධර්මයේ අධ්‍යාපනය ලබා දීම කරන්නේම අර සංසාරික විඥාන ගැන සැලකිලිමත් වෙමින්. මම උදාහරණයක් කියන්න. දැන් මහාපන්තක හමුතුරුයි චුල්ලපන්තක හමුතුරුයි කියලා හඳුරු දෙන්නේ කිටියන්නේ දන්නවනේ නේද? අයියයි මල්ලි දෙන්න නේ. සිටු ගෙදරක ඉපදිච්ච මේ සිටු කුමාරිකාවක් පැනලා ගියා සේවකයෙක් එක්ක මේ ප්‍රේමයක් හටගෙන ඒ දෙන්නට හම්බ වෙච්ච ළමයි දෙන්න තමයි දෙන්නම පාරදි හම්බුනේ. මුලින් හම්බ වෙච්ච එක්කෙනා පාරදි මහාපන්තක මහපාරේ ළමයා වුණා නේ. ඒ කියන්නේ මුලින් හම්බ වෙච්ච එක්කෙනා මහාපන්තක වුණා, දෙවෙනියට හම්බෙච්ච ළමයා චුල්ලපන්තක වුණා. එහෙමනේ උනේ, දෙන්නම පාරිපදුනේ. ඉතින් පස්සේ මේ දෙන්න මහාන වෙනා මහාපන්තක හඳුරෝ ඉගෙන ගන්න දක්ෂයා. චුල්ලපන්තක හඳුරෝන්ට 4 මාසයක් එක ගාතාව කටපාඩම් කරලත් පද හතර මතක තියාගන්න බෑ. පළවෙනි දෙක මතක හිටිනකොට අන්තිම දෙක මතක නැහැ. බොහොම අමාරුවෙන් අන්තිම දෙක මතක තියාගෙන දඟලනකොට පළවෙනි දෙක මතක නැහැ. ඉතින් අන්තිමට 4 මාසයකට පස්සේ මහා පන්තක හඳුරුකවා මගේ පන්සලේ පලාතක ඉන්නපස් ඉවුරු ඇරලා ගෙදර යන්න කියලා. මේ වගේ මෝඩේ තියාගෙන වැඩක් නැහැ කියලා. මේ ආරු අඬා සිවුරු අරින්න යනකොට බුදුහාඳුරු කතා කළා. කතා කළා කිව්වා ඔබ පහනුනේ මහා පන්තක වෙනුවෙන් නෙමෙයි. ඔබ මහනුනේ මං වෙනුවෙන්. මගේ පන්සලේ. මගේ ආවාසේ ඔබට ඉන්න පුළුවන් කියලා අඬ ගහලා ඉන්න කිව්වා. ඔයා පාඩම් කරන්න ඕනේ. මෙන්න මේ සෙඩි කැල්ල අතකගයි කියලා එයාට දුන්නා සුදු පාට රෙදි කැල්ලක්. ඒක අත් දෙක පිහිට පිහිට ඉන්න කියලා පොඩ්ඩක් ඉරව්ව වැටෙන තැනකට ඉදිපත්ත උඩ වාඩි කළා. එයා අර සුදු රෙදි කඩ මෙහෙම අතගගා ඉන්නකොට දන්නේම නැතුව අතේ තිබිච්ච ඔක්කොම කුණු ටික අරකට ගිහිල්ලා කිලිටි වෙන්න පටන් ගත්තා. අන්න එතකොට ඒ කිලිටි වෙනකොට එයාගේ පැරණි එකක් අවදි වෙන්න පටන් ගත්තා. ඒ අත්දැකීම ලැබෙනකොට මොකක්ද, එයා එකපාරේක සිටු කුමාරයෙක් විදියට සිටුතුමෙක් විදියට නගර සංචාරයේදී සුදු රෙදි කැල්ලක් ඔළුවේ බැඳගෙන ජටාවක් බැඳගෙන ගිහිල්ලා, සුදු රෙදි කඩක් ඇඳගෙන හෝ ජටාවක් විදියට බැඳගෙන ගිහිල්ලා නගර සංචාරයේ ගිහිල්ලා එනකොට මේක කිලුටු වෙලා, ඒ කාලේ බුද්ධ ශාසනයක් ධර්ම අවබෝධයක් තිබිලා නැහැ. හැබැයි එයා එදා තේරුම් අරගෙන තියනවා මේක කොච්චර අනිත්‍යද කියලා. ඒ කියන්නේ මේ උදේ හොඳට පිරිසිදුව බැඳගෙන කියපු රෙදි කෑල්ල නේද මේ හවස මං එනකොට මෙච්චර කිලුටු උනේ. මේ රෙදි කෑල්ල මෙච්චර මෙහෙම ඉක්මනට වෙනවනම් ජීවිතේ කොච්චර નિසරු අනිත්‍ය එකක්ද කියලා එයා තේරුම් ගත්ත කාරණයක් එයාගේ ඇබ්සලූට් මයින්ඩ් එකේ තිබුණා. එතකොට බුදුහාමුදුරු අර රෙදි කෑල්ල එයාට පිරිමදින්න දෙන්නෙම අර කාරණේ වටහගෙන. මොකද එයාට කටපාඩම් කරගන්න බැරි වුණේ එයා කරපු නරක වැඩක ප්‍රතිඵලයක්. මොකද වෙන බුද්ධ ශාසනයක මහාන වෙලා ඉඳලා හාමුදුරු කෙනෙක් විදියට පාඩම් කරගන්න බැරුව දඟලන හාමුදුරු කෙනෙකුට විහිළු කළා. ඒකේ නරක කර්මෙත් එයාගේ විඥානේ තිබුණා. ඒ වගේම අර ඊට බව ගානකට කලින් එයා තේරුම් අරගෙන පුහුණු කරපු ට්‍රේනින් කරපු දේකුත් එයාගේ මනසෙ තිබුණා. එතකොට බුදුහාමුදුරුවෝ එයාට එන්ලයිට්මන්ට් කියන தත්වෙට යන්න, විස්ඩම් කියන தත්වයේ ගොඩනගා ගන්න උදව් කළේ එයාගේ පෙර කුසලයේ පාවිච්චි කරලා. තේරෙනව නේද මං කියන්නේ? ඒ කියන්නේ එයාගේ සංසාරයෙන් අරගෙන ආපු කුසලයට තමයි බුදුහාමුදුරුව ආමන්ත්‍රණය කරේ. ඒකයි එයාගේ ආලෝකයේ පහළ වුනේ. පතහිර අධ්‍යාපනයේ එහෙම පෙරසතෙක් ගැන විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ කල්පනා කරනවා මෙයා දෙවියන් වහන්සේගේ කැනැත්තට මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඒ ඉන්න ටිකේ පුළුවන් තරම් දැනුම දෙන්න ඕන. දැනුම දීලා මෙයාගෙන් මේ ලෝකේ ඉන්නකම් එයාට ජීවත් වෙන්න මාර්ගයක් හදාගන්නයි, එයාගෙන් ලෝකෙට වැඩක් ගන්න මාර්ගයක් හදාගන්නයි ඔක්කොටම එක සිලබස් එකක උගන්වන්නේ. ඉතින් අර එහෙම උගන්වද්දි මොකක් හරි පැරණි ලයිට් එකක් පත්තු වුණොත් හරි, නැත්නම් ඉතින් ඉවරයි. තේරෙනවද? ඒක නර උගන්වන විෂයන් හතෙන් අටෙන් එක ලයිට් එකක් කොහොම හරි පත්තු වෙනවා කාට. ඒකයි තියෙන මේකේ වාසනාව. ඒක අහුුනේ නැතොත් එයා නැගිටින්නේ නැහැ. තේරෙනවා? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ රස්සා දෙන්නේ මේ සිලබස් එකේ ඉගෙන ගත්ත අයට විතරයි. තේරෙනවද? මේ සිලබස් එකේ ඉගෙන ගත්ත අයට විතර රස්සා දෙන්නේ. මගේ මිත්‍රයා මෙතුමා මේ හිටියා ඉස්සර මේ විදුලි බල මණ්ඩලේ. නේ? විදුලි බල මණ්ඩලේ ඩ්‍රයිවර්ලට පත්වීමක් දෙන්න ගණන් පාස් වෙන්න ඕන. ගණන් මොකටද ඩ්‍රයිවර්ලට? නේද? ගණන් ඕනලු මේ රසව දෙන්න. ගණන් නැත්තම් එහෙ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බෑ. මගේ අයියා ඉන්නවා යා එමෙතුමෙක් ගාව අවුරුදු 15ක් තිස්සේ යා මේ එයාගේ පර්සනල් ඩ්‍රයිවර් හැබැයි යාට පර්මනන්ට් වෙන්න බෑ ගණන් බෑ මගේ අයියා අහනවා තෙල් වලින් හොරකම් කරලා ගණන් හදන්නද මට ගණන් කියලා ඒ කියන්නේ මොකද එයාගේ විඥානය ආපු එක තමයි යාට හොඳටම කරන්න පුළුවන් යාට ගණන් බෑ ඉතින් මොකද කරන්නේ කියලා තේරෙනානේ ඉතින් ඒක පිළිගන්න බටහිර අධ්‍යාපනය කැමති නැහැ. බටහිර අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු මිනිස්සු ඒකට කැමති නැහැ. ඒකනේ හොඳට සින්දු කියන්න පුළුවන් සහ ගිටාර් ගහන්න පුළුවන්, වයලින් එක වාදනය කරන්න පුළුවන් ළමයින්ට වයලින් අල්ලන්නවත් දෙන්නේ නැත්තේ අම්මලා. මොකද ඒගොල්ලෝ කල්පනා කරන මේ මුණුත් මෙයා ડોක්ටර් වෙන්නේ කොහොමද? මේ සින්දු කිය කිය ඉඳලා කන්නද? කන්න නෙමෙයි යාට පුරුදු එකේ. තේරෙනවා නේද මං කියන කාරණේ? ඒ කියන්නේ මේකේ හික්මිච්ඡායගේ ඔළුවේ වැඩ කරනවා එකක්. හැබැයි අපේ ධර්මයේ එක නෙමෙයි. තේරෙනවා අපේ ධර්මයේ කෙනෙක්ගේ විශ්ද ප්‍රඥාව කියන එක නිර්මාණය කරන්න නම් එයාගේ සංසාරික විඥානය ගැන තේරුම් ගැනීමක් තියෙනවා. ඒක තමයි දෙය. නමුත් අපි ඉගෙන ගන්න කවුරුත් බටහිර අධ්‍යාපනයේ නිසා අපි ඒක පිළිගන්නේ වාසනාවකට අර විෂයන් අටේ ලංකාවේ නම් අටක් තියෙනවා ඊට පස්සේ හතරක් හම්බ වෙනවා ඊට පස්සේ එකක් කරන්න පුළුවන් යුනිවර්සිටි එකට ගියන් ඔය අතරතුරේ අර අර සංසාරයෙන් අරන් ආපු එකක් හම්බුනොත් එයා එතනින් එළියට යනවා මම ඔබට කියන්නේ ඔබේ ගෙදර ඉන්න ළමයා ඒ වගේ සංසාරයෙන් අරන් ආපුවා තියෙනවා ඉස්සෙල්ලම යා ගැන එක තේරුම් ගන්න. ඔබ විවාහ වෙලා ඉන්න සැමියා සහ බිරිඳ සංසාරයෙන් පුරුදු කරගෙන ආපු පුරුදු කියන වචනේ මගේ ඉලාස් කරගන්නවා පුහුණු කරපු දේවල් තියෙනවා. ඒ වගේම පුහුණු කරපු හොඳ දේවල් වගේම පුහුණු වෙච්ච නරක දේවලුත් පුරුදු විදියට ආපුවක් තියෙනවා කියන්නේ හැබිට්ස් විදියට ආපුවයි ඇඩික්ෂන්ස් විදියට ආපුවයි තියෙනවා. හැබැයි සපුරුදු විදියට ආපුවක් තියෙනවා. හැබැයි හරියටම පුහුණු වෙච්ච ඒවාක් තියෙනවා. මතක තියාගන්න නරක ඒවා එකක්වත් පුහුණු කරන්න ඕනේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් selfish වෙන්න. කාටවත් ට්‍රේනින් කරන්න ඕනේ නැහැ. හැබැයි පරාර්ථකාමී වෙන්න ඒකට පුහුණු වෙන්න. එතන එචනේ ආත්මార్థකාමී වෙන්න කාටවත් විශේෂ ට්‍රේනින් එකක් ඕනේ නැහැ. ඥානයක් විදියටම සංසාරයෙන් ආත්මార్థකාමීත්වයේ ඥානෙ ඇවිල්ලා තියෙනවා අපි කාගේ කරේ. නේ කාගේ තියෙනවා අපි. හැබැයි පරාර්ථකාමී එක පුහුණු කළොත් විතරයි ඉස්සරහට යන්නේ. නැත්නම් ඒක ඒක එන්නේ නැහැ. එහෙම එන්න දැනන්නේ. ඒයින්දයි සෙල්ලම වටා ගන්න මේ සංසාරයෙන් ආපු සත්‍යයක. ඉතින් සමහරුන්ගේ සංසාරයෙන් දිගටම ඇවිල්ලා තියෙන්නේ මේ එයාගේ විඥානේ රාගය. එන්නේ ඇලිම වැටියයි. සමහරුන්ගේ දිගු කාලයක් තිස්සේ ඇවිල්ලා තියෙන විඥානේ තියෙන්නේ දේශේ. ගැටීම වැටියයි. ඊළඟට සමහරුන්ගේ මෝහය ඒ අනුව බුදු සමය පිළිගන්නවා ඉන්න සත්වය අතර ප්‍රධාන චරිත තුනක් නියෝජනය කරනා ඉන්නවා කියලා. රාග චරිත, ද්වේෂ චරිත සහ මෝහ චරිත. දැන් රාග චරිත ඉන්නවා, ද්වේෂ චරිත ඉන්නවා, මෝහ චරිත ඉන්නවා. මතක තියාගන්න රාග චරිතයට ද්වේෂයේ බිඳුවක්වත් නැහැ නෙමෙයි. හැබැයි බලවත් රාගය ද්වේෂ චරිතයට අබමල් රේණුවක්වත් තරම් රාගය නැහැ කියලා කියන්නේ බලවත් ද්වේෂයි. මෝහ චරිතයට රාගයයි ද්වේෂයයි නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ බලවත් මෝහයි. උදාහරණයක් විදිහට මෙහෙමයි. දැන් ඔය ඇත්ත ස්වාමීන් වහන්සේලාට මේ කැඳ පූජා කරනවනේ. කැඳවල බලවත්ව තේන්නේ ඝන බවද දීර්ඝ බවද? නේ දියර බව. හැබැයි දියර තිබුණට මේක කැඳක් වෙන්නේ නැහැ. කැඳක් වෙන්න නම් ඒකට අනහරි. ඒ කියන්නේ හාල් මිටක්වත් මුං ඇට අවුරක්වත් බාර තියෙනවා. ඒ මොනොත් අපි කියනවා කැඳ. නැත්තම් ඒක වතුර හට්ටියක් විතරයි. පොල් කිරි කැඳ දෙන්නේ හාල් මිටකුත් දාලා පොල් කිරිත් දාලා දියර වැඩි කරනවා. එතකොට කැඳවල කැඳ ගොඩක් තිබුණට ඒක කැඳ කියලා කියන්නේ දියර වැඩි නිසා මිසක ඒකේ බත් නැති නිසා. බතු තියනවා නමුත් වැඩි දියර. එහෙනම් ඒකට කියනවා කැඳ හට්ටිය. ඊළඟට කියනවා බත් හට්ටියනේ. බත් හට්ටියේ කැඳ නැද්ද? කැඳ තියෙනවා. හැබැයි වැඩි මොනවද? බත්. එතකොට ඒක අපි කැඳ අමතක කරලා ඒක කතා කරනවා බත් ගැන. ඒ වගේ තමයි රාගය වැඩි චරිත හිටියට එයාගේ ද්වේෂයත් අර බත් හට්ටියේ කැඳ වගේ තේරුණා නේද? කැඳ හට්ටියේ බත් වගේ ද්වේෂය වැඩි වුණාට රාගයත් එයාගේ තියෙනවා. බලවත්ව පේන්නේ කුමක්ද? ඒ අනුව අපි චරිතය නම් කරනවා. මෙයා රාග චරිතයක්, මෙයා ද්වේෂ චරිතයක් කියලා. දැන් ඕක හැබැයි බටහිර අය ඒගොල්ලොන්ගේ දැනුමෙන් කියන්නේ මේ. ඒගොල්ලෝ කියනවා ස්ත්‍රී මුලය ටිකක් මෘදුයි, පිරිමි මොලය ටිකක් ප්‍රලුයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ පර්යේෂණවල පෙන්නනවා මොලය සංවර්ධනය වීමේදී කාන්තාවකේ මොලය හැදිලා තියෙන තරම් මෘදු විදියට, සංවේදී විදියට නෙවෙයි පිරිමියාගේ මොලය හැදිලා තියෙන්නේ කියලා. ඉතින් අපෙත් සැලකී යුතු මට්ටමකට අපේ ධර්මයට අනුවත් පොඩි විවරණයක් කරගත්තොත් නේද, මධ්‍යස්ථව බලලා අපිට පේනවා රාග චරිත නම් කාන්තාවෝ, ද්වේෂ චරිත නම් පිරිමි. මොකද ඒක කියන්නේ? ඇලීම වැඩි කාන්තාවන්ට, ගැටීම වැඩි පිරිමින්ට කියුවොත් සම්පූර්ණ නෙවෙයි. මං කියන්නේ කැඳ තියෙනවා බත්තත්තේ වැඩි එක ගැන මම කියන්නේ. මොකද ඇඳීම වැඩි කාන්තාවන්ට කියන්නේ ඒගොල්ලෝගේ විඥානය සංවර්ධනය වෙන්නේ හැමතිස්සෙම සන්නිවේදනෙත් එක්ක. ගෙදරට ඉන්න අම්මා තමයි ළමයි එක්ක, නෑදෑයෝ එක්ක වැඩිම වචන ප්‍රමාණයක් හුවමාරු කරගන්න. තේරෙනවා? ඉරියව් වැඩිම ඉරියව් ප්‍රමාණයකින් කටයුතු කරන්නේ අනිත් අය එක්ක අම්මා. තාත්තගේ වචන ප්‍රමාණයත් අඩුයි, ඉරියව් ප්‍රමාණයත් අඩුයි. අලුත්ම වාර්තාවල තියෙනවා ලෝකෙ සිද්ධ කරපු මිලියන 40ක් විතර මිනිස්සුන්ගෙන් කරපු පර්යේෂණ වාර්තාවල පිරිමියෙක් දවසට උපරිම කොච්චර කතා කරයිද, කාන්තාවක් දවසට උපරිම කතා කළත් කොච්චර කතා කරයිද කියලා. පිරිමියෙක් දිනකට උපරිම කතා කරත් එයාට කතා කරන්න පුළුවන් වචන 7000ක් විතරයි. කාන්තාව එයාටින් ජයග්‍රහී. ඒගොල්ලන්ට පුළුවන් උපරිම වචන 20000ක් කතා කරන්න. මගේ රිපෝට් එකක් නෙමෙයි ඒක. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය කියන රටවල් වල ඒ රටවල් වල තමයි වැඩිපුරම වේගවත්ව කතා කරන කාන්තාවෝ ඉන්නේ. විශේෂයෙන් ඉතාලියේ, ප්‍රංශේ, එංගලන්තෙත් සැලකිය යුතු මට්ටමකට ඉතාම වේගෙන් කාන්තාවගේ වචන එළියට එනවා. ඒවයි රිපෝට් වල, ඒ අලුත්ම පර්යේෂණ වාර්තා වල උපරිම කාන්තාවකට වචන 20000ක් දවසට කතා කරන්න පුළුවන් බව ඒගොල්ලෝ පිළිගන්නවා. පිරිමියට කොච්චර දැඟලුවත් උපරිම ගියත් 7000 තමයි පුළුවන්. ඒකත් වැඩපොලේදී 6000ක් විතර කතා කරලා තිබුණොත් එහෙම gederadi 1000යි කියලා. අනිකාගේ වෙනස තේරුම් ගන්න. ඇයි ඒකට හේතුව? අන්න ඒක තමයි වැදගත්. ඇයි ඒකට හේතුව? ඇයි පිරිමි කතා කරන්න අකමැති ඇච්චා? මම හිතටම බලනවා. මගේ ගා පොඩි හඳුලා 30 ගන්නක් කියනවා. මම ඒගොල්ලෝගේ බලනවා. ඒගොල්ලෝගේ ඉන්නවා රාගය වැඩි අය. ඒ වගේම දේශේ වැඩි අය ඉන්නවා මම හරියටම නිරීක්ෂණය කරා. ඒගොල්ලෝගෙන් මං යහුවම සමහර ගුරුවරු ඇවිල්ලා දේශනයක් කරාට පස්සේදී මං කතා කරලා අහනවා මේ කොහමද ඒ හඳුරුවන්ගේ දේශනේ පොඩි හඳුරු කියලා ඇහුවම සමහර පොඩි හඳුරු වින එයා ඒකේ ඩීටේල් ගොඩාක් කියනවා මෙහෙම කිව්වා අහම කිව්වා මෙන්න මෙහෙම කියලා විහිළු කළා එහෙම කියලා ගොඩාක් තොරතුරු කියනවා හැබැයි සමහර පොඩි අමුතුරු කියන්නේ හොඳයි ඔබට තියා දැකීම ඇති දුවයි පුතයි පාටියට යවුවොත් ගිහිල්ලා ආවට පස්සේ පුතාගෙන් යවුවොත් පාටියේ තොරතුරු ස්කුට් හැබැයි දූගෙන් යවුවොත් බ්ලා 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 ගොඩයි නේ ඩීටේල් ගොඩයි මම ඔබට කියනවා ඔබේ පුතාගේ සහ දූගේ වෙනස්කම් තියෙන බව තේරුම් ගන්න. තේරෙනවා ඔබේ දුවගේ සහ පුතාගේ විඥානයේ වෙනස්කම් තියෙන බව තේරුම් ගන්න. බිරිඳගේ සහ සැමියාගේ විඥානවල වෙනස්කම් තියෙන බව තේරුම් ගන්න. ඒගොල්ලෝ එකම කට්ටියක් නෙවෙයි. මොකද ද්වේෂය හෙවත් ගැටීම එක්ක වර්ධනය වෙච්ච විඥාණය වසර බිලියන ගාණක් තිස්සේ ආපු විදිය එයාගේ විඥාණය මේ විදියට ගොඩ නැගෙන්න පිරිමියට බලපාලා තියෙනවා කාන්තාවගේ විඥාණය ගොඩ නැගෙන්න එයා වසර බිලියන ගාණක් තිස්සේ විඥාණය අරගෙන ආපු විදියත් බලපාලා තියෙනවා පිරිමියාට ආදිතම යුගයේ ඉඳලා පැවරුණේ දෙකයි එක ආහාර සැපයීම දෙක ආරක්ෂාව සැපයීම ඔච්චරයි පිරිමියාට තිබුණේ ආහාර සොයාගෙන එන එකයි ආහා මේ ආරක්ෂාව සැපයීම එකයි කාන්තාවට තිබුණා දරුවන් එක්ක කටයුතු කිරීම අසල්වාසී නෑදෑයෝ එක්ක කටයුතු කිරීම ගුහාගත ජීවිතේ වගේම එඬේර යුගයේ ඉඳලම අසල්වාසීන් එක්ක කටයුතු කිරීම එළවළු පලා වර්ග සොයන්න එයාට කැප වෙන්න තිබුණා පළතුරු එක්ක කටයුතු කරන්න තිබුණා එයාට තිබුණේ වචන ගොඩක් පාවිච්චි කරලා වැඩ කරන පතිරූපයක් පතිරූප දේශයක් අරයට තිබුණේ සංඥා වලින් වැඩ කර මොකද දඩේ මේ ගියපු පිරිමින්ට බෑනේ මෙන්න මුවෙක් කී කී කෑ ගහ ගහ පල්තන්නගෙන යන්න. හැබැයි මෙන්න ඇපල් කී කී කඩන්න පුළුවන්. මෙතනත් මුගුණු යන්න කී කී කඩන්න පුළුවන්. හැබැයි මෙන්න ඉළුවෙක් කී කී යන්න බෑ. එතකොට ඉළුව දුවනවා. ternary පිරිමින්ගේ වචන අඩුනේ ඇයි කියලා තේරුම් ගන්න. දෙදර ඔබේ සැමියා අඩුවෙන් කතා කරනවා නම් ඒකට හේතු තියෙන බව තේරුම් ගන්න. ඒකට ඓතිහාසිකව එයාගේ මොළය වැඩිච්ච හැටි බලපන්නේ මොළේ දකුණු අර්ධය සහ වම් අර්ධය කියලා දෙකක් තියෙන බව අපි දන්නවා. කාන්තාවන්ගේ ඒ මොළේ දකුණු අර්ධයේ වම් අර්ධයේ ඒ කතා කිරීමට අදාළව දියුණු වෙච්ච කලාප තියෙනවා. අර්ධ දෙකෙන්. පිරිමින්ගේ මොළේ එක පැත්තක විතරයි කතා කිරීමට අදාළ ඒ ශෛල මේ වාචසිකව එයා හැඟීම් එළියට දාන්න අදාළ ශෛල දියුණු වෙලා තියෙන්නේ ඔබට බැලුවොත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා MRI ස්කෑන් වලින් ගත්තු පින්තූරු ඔක්කොම තියෙනවා. ඇයි පිරිමින් එහෙම හැසිරෙන්නේ? ඇයි කාන්තාව මෙහෙම හැසිරෙන්නේ? අපේ ධර්මයට අනුව ඒක සංසාරිකයි. නේ? සංසාරේ දිගු කාලයක් යම්කිසි පරිසරයක හිටියොත් එයාගේ විඥානය පෝෂණය වෙන්න එක බලපානවා නේ. ඒකනේ සත්‍තිගුම්භ ජාතකේ කියන්නේ නේ. සත්‍තිගුම්භ ජාතකේ කියනවා දිගු කාලයක් නරක කුරුල්ලෝ මේ මිනිසු ගාව හොරු ගාව හිටපු ගිර වගේ වෙනස් විදිහේ හැසිරීම් ටිකකුත් තාපසයෝ ගාව හිටපු ගිර වගේ හැසිරීම් වෙනස් විදිහටත් යනවා කියලා නේ. ඉතින් දඩයම ආරක්ෂාව කියන ඊටම නිහඬ කාරණා එක වැඩිච්ච පිරිමියාගේ විඥාණය දරුවන් නැලවීම සමාජ සම්බන්ධකම් පැවැත්වීම වගේ කාරණා එක වැඩිච්ච කාන්තාවගේ විඥාණයට වඩා වෙනස්. ඇයි අපි මෙතරම් වෙනස් කියන එක තේරුම් ගන්න මතක තියාගන්න. මේක කාන්තාවන්ගේද පිරිමින්ගේද කියලා නෙවෙයි, රාග චෛතසිකය වැඩි එක්කෙනා හැසිරෙන්නේ කාන්තාව හැසිරෙන විදියට, දේශ චෛතසිකය වැඩි එක්කෙනා හැසිරෙන්නේ සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක් පිරිමි හැසිරෙන විදියට. මම ඒක ජෙන්ඩර් මත බෙදන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ මත මම ඇලෙනවද ගැටෙනවද කියන එක බෙදන්නේ නැහැ. මම කියන්නේ ඕනිම කෙනෙකුගේ ඇලීම වැඩි නම් එයාගේ හැසිරීමේ තියෙන මේ ටෝකටිව් කම කියන එක. ඒක එන්නේ නැහැ ගැටීම වැඩි එක්කෙනාට. ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ඒකට. අරගොල්ලෝගේ පිළිගැනීම තමයි ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙනවා කියන එක. ධර්මයේ පිළිගැනීම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. රාග චරිත නම් ඇලෙනව වැඩි, ද්වේෂ චරිත නම් මොකද මම මේගොල්ලෝ දකින්න ඇත්තටම අපේ පොඩි හැමතුරු ගොඩක් එක්ක ඉන්න නිසා මම පරේසනාගාරික ජීවත් වෙනවා වගේ තමයි ජීවත් වෙන්නේ. මොකද මට මේ ඔක්කොම චරිත ටික හම්බ වෙනවා. අපේ බුද්ධ ධර්මයේ ශිෂ්‍යාව හික්මවන්න කලින් මේව හොඳට බලනවා. එයා ඇවිදින හැටි බලනවා. එයා නිදා ගන්න හැටි බලනවා. එයා කෑම කන හැටි බලනවා. එයා අතුගාන හැටි බලනවා. එහෙම නැතුව ගණන් නැහැ. ওই ටික හොඳට නිරීක්ෂණය කරන ඉස්සෙල්ල මගේ මධ්‍යස්ථානෙට මං අනිවාර්යයෙන්ම ගෝලය එක් කරන් එන්න කියන්නේ මං ඉන්න දවසට. මං නැති වෙලාවට එක් කරන් එන්න කියන්නේ මොකද මට බලා ගන්න ඕනේ ඒගොල්ලෝ මිදුලේ ඉඳලා ආවාසෙකට ඇවිදගෙන එන විදිය. මං ඉන්න දවසටමයි මං කියන්නේ එක්කරන් එන්න කියලා. මං නැති වෙලාවට එක්කරන් එන්න එපා කියලා තියෙනවා. මොකද ඇවිදගෙන එන විදිය මට බලා ගන්න පුළුවන් මේ එන්නේ කවුද කියලා. මොකද මේ එන්නේ මේ කනේ නැචරල් එකේ නා. අපේ ඇතුළට වැටිච්ච ගමන් එයාගේ හැසිරීම වෙනස් වෙනවනේ. එයා ඒ ආයතනිත ටග් ගාලා ඇබ්සෝබ් වෙලා ඒ විදිහට කොපි කරන්න පටන් ගන්නවා. හැබැයි ඇත්ත එක්කෙනා පළවෙනි ගමනේදී හම්බ වෙනවා අපිට. පළවෙනිට ඇවිදන් එනකොට පේනවා. ඉතින් සමහරු එනවා පොළවේ අටි අප්පගෙන සමහර වෙන හරි ලස්සන දෙයක්. අනේ එතකොටම දැනගන්නවා. මෙයා රාගජාතිය. ලස්සන දෙවිදිනවන රාගජ. ගැටි ගැටි ඇවිදිනවන, ඒ කියන්නේ පොළවට හප්ප හප්ප දූවිලි අවුස්ස අවුස්ස ඇවිදිනවන ඒ දෙකේ චර්යය. එතනයි ඉන්නේ. මේක හරියටම හරි ඒ කියන්නේ බුද්ධ ධර්මයේ තියෙන බොඩි ලැන්ග්වේජ් ඒවා තමයි. එනේ ඇවිදිනකොට හොඳටම බලා ගන්න පුළුවන්. ඊළඟට දකුණු කකුල නිරිතට තියලා වම් කකුල බස්නාහිරට තියනවා නම් මම දන්නවා ඉතින් එයා ගොඩ ගන්න සෑහෙන කල්යයි කියලා. මොකද මෝහ චරිතයක්. වෙරිකාරයා වගේ තමයි ඇවිදින්නේ. මෝහ චරිතය ඇවිදින්නේ එහෙම. කකුල් එකට එක සම්බන්ධ නැහැ. කකුල් වලට සාපේක්ෂව අත් සම්බන්ධ වෙන්නේ නැහැ වැඩ කරන්නේ. ඒ ඇවිදිනකොට බලා ගන්න. ඊළඟට මං කරන එක තමයි අතු ගන්න දෙනවා. අපේ මිදුලේ වැලි නැති නිසා බෝධිය ගාව අතු ගන්න දීලා මම වටේ පිටේ රවුමක් කරකි කරකි. දේශ චරිතයක් නම් අතු ගන්නකොට පොළවට ඉඳලා ගහ ගා තමයි අතු ගන්න. දූවිලි උඩ යනවා. ඒ අතු ගන්න. පොළ තැන් තැන් වල වැලි හරනවා. ගන්න. ඒ කියන්නේ යාගේ unconsciousness එක එළියට එනම යතු ගන්නට. ඉදලකට දුන්නම යාව පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. රාග චරිත එහෙම නෙමෙයි නිකන්
මේ පොල්ලිත්ත වැටුණා වගේ රටා දදා
ද ලස්සනට මෝහචරිතේ හොඳට අතු ගෑම කෙසේ වෙතත් එක ඉදල් පාරක් මෙහි අනිත් ඉදල් පාර මේ හරියේ ඊළඟ ඉදල් පාරේ හා කොනේ එහෙම අතු ගෑවේ නැතත් ස්ථිරවම අතු ගාලා කුමුටි කරන් යන අතු ගාපු එකට උටිනා දැන් මං හරියට නිරීක්ෂණය කරපු ප්‍රත්‍යක්ෂ තොරතුරු කියන්නේ ඔබට තෝරන්න බලන්න ඒ මෝහචරිත එයා හැමතිස්සෙම කන්ෆියුස් අවුල් වෙලයි ව්‍යාකූලයි එයා කරන දේ සම්බන්ධව එයාට නිශ්චිත අදහසක් නැහැ ඒකයි මෝහ කියන්නේ එයාට නිශ්චිත අවබෝධයකින් නෙවෙයි එයා ඒක කරන්නේ අර ඇලිම ඇලිමෙන් කරනවා අනිත් එක්කෙනා ගැටීමෙන් ඒක කරනවා අනිත් එක්කෙනා ව්‍යාකූලයි ඊළඟට මම නිරීක්ෂණය කරන දේ තමයි නිදා ගන්න විදිහ නිදා ගන්නකොට රාගචරිත නිදාගෙන නැගිට්ටම බෙඩ් සීට් ලස්සනට තියෙනවා කොට හරිම ලස්සනට පිළිවෙලට නීට් එකට තියෙනවා පොරෝපු ඇතිරිලි හරිම ලස්සනට නමල කියලා තියෙනවා අර එන්නේ කොන් එල්ලෙන්නේ නැහැ ද්වේෂ චරිතේ නිදාගෙන නැගිට්ටම උදේට ඇඳ 18 සන්නි නටපු තැනම සීට් එක එක පැත්තක කෝට්ටේ කාලා උළුන් ඇදලා නේ මිනිහා නිදාගත්තේ මේ උතුරට ඔළුව දාගෙන නැගිටිනකොට ඉන්නේ බස්නාහිරට බිත්තියට ඇනලා ඇනලා කකුලෙන් බිත්තිය සේරු කුණු නේ ද්වේෂ චරිත නිදා ගන්නකොට එයාගේ අන්කන්ෂස්නස් එක එළියට එයාගේ ගැටුම නිින්දදී එයා ප්‍රකාශයටපත් කරන උදේට නැගිට්ටම බලා ගන්න පුළුවන් මෙයාගේ චරිත කතාව. ඒ කියන්නේ ප්‍රධාන චෛතසිකේ මොකක්ද? මෙයා. මෝහ චරිතේ නිදාගත්තම තියෙන මෝහ බව පේනවා. කට ඇරිලා. ඇස් වැහෙන්නේ බාගෙට. ක්‍රේටය කෙල බේරෙනවා. වසාගත යුතු ශරීරය නිරාවරණය කරගෙන හරියටම ඇත්තටම බේබද්දෙක් නිදා ගන්නවා වගේ මෝහචරිතේම නිරීක්ෂණය කරන්න. එහෙම කෙනෙක් ඉන්නම නම් ඔබට යා හමුවේ. ඒ ඇතුළේදී යා හමුවේ අනිවාර්යෙන් හම්බ වෙනවා. මම කියන්නේ අනිත් අය නිරීක්ෂණය කරන්න කලින් පුළුවන් නම් වීඩියෝ කැමරාවක් දාලා තියලා නිදාගෙන තමන්ව නිරීක්ෂණය කරගන්න. ඒක ලොකු දෙයක්. අඩු මෙතකොට තමන් කවුද කියලා තමන් දන්නවා නේ. අනිත් අය නිරීක්ෂණය කරන්න කලින් ඒක ලොකු දෙයක් නේ. මේ මතක තියාගන්න නිදා ගන්නකොට චරිතය ලියතෙන බව. තේරෙනවද? චරිත කියන්නේ යා අරන් ආපු එක. එයාගේ සංසාරික විඥානය තමයි එළියට එන්නේ. වෙන මොකුත් නෙවෙයි. එයා චූටි කාලේ ඉඳලා එයාව හැදිච්ච පරිසරයේ తত্ত্বය. තේරෙනවද? ඒ නිසා නිදාගනිද්දි, ඇවිදිද්දි, අතුගාද්දි, කැමගනිද්දි, කැමගන්නකොටත් එහෙමයි. කැඳි කටනවා පිටින් සමහරුන්ට කැඳ ගැරිප්පු වැදුන යුද්ධෙට ගියා වගේ තියෙනවා නේ තාන් තාන් ගදා එන එන කොච්චර කිව්වා තිමින් කන්ද ඒක මේ හොඳ මනස් එකක් නෙවෙයි තේරෙන්නේ නැහැ අපි හිතන යාට තේරෙන්නේ නැහැ කියලා යාට තේරෙන්නේ නැහැ නෙවෙයි එයාගේ අවිඥාණය වැඩ කරනවා එයා කැඳ ගැරිප්පුව ගත්තා මේකයි ප්‍රශ්නේ අපේ මධ්‍යස්ථානේ පොඩි හඳුන්නලට සාමාන්‍යයෙන් මිනිසුන්ට දාන බෙදන්න දෙන්නේ නැහැ. අපේ දානේ පාත්‍රයට බත් සල්පයක් විතරක් මිනිසුන්ට බෙදන්න දීලා ඉතුරු ඒවා එළවලු භාජන පිටින්ම පිළිගන්වන්න කියලා තමයි කියන්නේ. මොකද හේතුව අපත යන ප්‍රමාණය අවම කරන්න. මොකද මිනිස්සු බෙදනකොට හිත නරක වෙයි කියලා ගන්නවා ගොඩක්. ඉතින් අපේ පාත්‍රයෙන් අපේ දාන පිඟානෙන් විශාල ප්‍රමාණයක් ආහාර නැවත කුණු කූඩේට යනවා. ඒ අනිත් අය තරහ වෙන නිසා ගන්න එක. දායකයාගේ හිත හොඳ කරන් ගන්න ටික තමයි විසි කරන්නේ. දැන් කන්න බෑනේ. ඒ නිසා අපි පොඩි හන්දලට දීලා තියෙන්නේ අනිවාර්යෙන්ම තමන් බෙදා ගන්න. ඕන ටික විතරක්. බෙදාගත්තොත් ඔක්කොම කන්න. කුණු වාජනයට දාන්න බෑ. ඒක තන විනයක් තියෙනවනේ. මොකද ගම්වල ඉන්න දුප්පත් දායකයෝ දානි වේල දෙන්නේ පහසු වෙන්නේ නෙමෙයි. කොච්චර දුක්ඛින්දලා හොයන් එන සල්ලිටිකෙන් දෙමිනිස්සු අපිට ඉස්තරම්ම දාන වෙලා දෙන්නේ ඒක කුණු කූඩේට දාන්න නෙමෙයි දෙන්නේ ඒක වළඳන්න ගන්නව නම් වළඳන්න ඕන මගේ නීතිය ඒක අර බලෙන් බෙදීමට ඉතින් කරන්න දෙයක් නැහැ මොකද පෑන ඉතින් එහෙම වළඳන තමන් බෙදාගත්ත වළඳන්න ඕන ඒක කියන්නේ ආසාවට බෙදා ගන්න එපා අවශ්‍යතාවයට බෙදා ගන්න ඉතින් එතනදී මම බලන නිරීක්ෂණය කරන එකක් තමයි ඒගොල්ලෝ බෙදා ගන්නකොටනේ හොදි බෙදා ගන්නකොට ඉහිර නැහැටි හැඳ පාවිච්චි කරන්න නැහැටි ඒ ඔක්කොම නිරීක්ෂණය කරාම රාග චරිතෙත් පේනවා ද්වේෂ චරිතෙත් පේනවා මෝහ චරිතෙත් පේනවා ඒ නිසා මතක තියාගන්න අපි කාගෙත් ගාව අඩු වැඩි වශයෙන් ඔය කියන චරිත ස්වභාව වලින් එකක් තියෙනවා අදනවා ඉස්සෙල්ලාම මම මේ තොරතුරු ටික කියාගෙන යනකොට ඔබ බලන්නේ අපේ මාත්‍යා කොයි જાතියේද රාගද මේ මිනිස්යා නිදා ගන්නකොට ද්වේෂ වගේ ඇවිදිනකොට රාග වගේ ඔව් මිස්සක් තියෙන්න පුළුවන් මිස්සක් තියෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ගොඩක් වෙලාවට එකක් තමයි බලවත් එකක් තමයි බලවත් අනිත් ඒවත් සැලකිය යුතු මට්ටමකට කගෙත් ගාව තියෙනවා බලවත් එකක් තියෙනවා. එතකොට ඒ අනුව අපේ චර්යාවන් වලදී එළියට එන දේවල් ගොඩක් තියෙනවා නේ. ගොඩක් තියෙනවා එළියට එන දේවල්. ඉතින් මේ ඒකයි කාන්තාවෝයි පිරිමේ වෙනස්. ඒක තේරුම් ගන්න. ඒක එකම ගෙදර ඉන්න ළමයින් ඔක්කොම එක වගේ හැසිරෙන එකක් නෑ. ඒගොල්ලෝ වෙනස්. මොකද ඔබ ඒගොල්ලන්ට කයක් නිර්මාණය කරලා දුන්නට ඒගොල්ලන්ගේ විඥානය ඒගොල්ලෝ අරන් ආපු එකක්. මේ මේ පෙකණියෙන් වෙන් කරපු ගමන් එයා ස්වාධීන වෙනවා. අපිට ඕනි වුණාට එයා අපිට ඕනි කෙනෙක් විදියට හදාගන්න එක සීමාවක විතරයි එයා අපිට ඕනි විදිහට තියාගන්න පුළුවන්. එයා ස්වාධීනයි. ළමයා ස්වාධීනයි මානසිකව තමයි අපි ඒ ස්වාධීනත්වය නැති කරගෙන තියෙන්නේ. අපි හිතන් ඉන්නවා එයා මගේ එයා මට ඕන විදිහට ඉන්නවා එහෙම වෙන්නේ නැහැ ඉස්ත්‍රියක් එහෙම වෙන්නෙත් නැහැ පිරිමියෙක් එහෙම වෙන්නෙත් නැහැ අපි මේ පුරුදු වෙච්ච විදි අනුව වෙනස් නේ පිරිමින්ට ව්‍යංගාර්ථ තේරෙන්නේ නැහැ නේ කාන්තාවන්ට ව්‍යංගාර්ථ භාෂා තියෙනවානේ ව්‍යංග මට මේ මගේ මිත්‍රයෝ කියනවා හඳුරුනේ අපේ නෝනාගෙන් ඇඳුමක් අරන් දෙන්නද කියලා හුවම නෑ මට ඕනේ නෑ ළමයින්ට අරන් දෙන්න කියලා කියනවලු ඊට පස්සේ ඇඳුම් ගෙනාවට පස්සේ එයාට ඇඳුම් නැති වුණාම මූණ නරක් කරන්නේ ඒ කියන්නේ එයාට ඕනේ නෑ කියනවනම් ඕන එක තමයි දුවේ කියන්නේ මට පිරිමි අය කියන්නේ මම දන්නේ නැන්නේ ගිහි කම ගැන අවුරුදු 10 ඉන්නේ මානෝනේ එතකොට මේ එක ඒ කියන්නේ ව්‍යංග භාෂා කියනවා එක එක්කිනා වෙනස් හැමතිස්සෙම පිරිමි අය ඒක වටා ගන්න. ඔය ඇලන් සහ බාබරා කියලා දෙන්නෙක් හොඳ පර්යේෂණයක් කරලා තියෙනවා මේ විෂය සම්බන්ධව බටහිර මහත්යෙකුත් නොවන කෙනෙකුත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඒ සම්බන්ධව ගොඩාක් තොරතුරු ඉන්ටර්නෙට් එකේ දෙන්න ගැහුවම ගොඩක් ඩීටේල් එනවා ඒගොල්ලෝ කරපු පර්යේෂණ ඇලන් සහ බාබරා කියලා දෙන්නෙක් ඒ දෙන්න කරපු පරේෂණ වල ගොඩාක් තොරතුරු තියෙනවා මේ වෙනස්කම් මේ වෙනස්කම් ගැන ගොඩාක් තොරතුරු තියෙනවා ඒක තේරුම් ගැනීම මම හිතනවා මේ මේ කාලෙට හොඳයි ගියන්ට ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න ගැටෙන පොඩ්ඩක්වත් ගැටුම නැති වෙන එකක් නෑ අඩුම ගැටුම අවම කරගන්න පුළුවන් නේ දැන් මම ඔබට කියන්නේ දැන් මං කියවනේ රාග චරිත ඉන්නවා ද්වේෂ චරිත ඉන්නවා මෝහ චරිත ඉන්නවා පිරිමි ගොඩක් කලාවට නියෝජනය කරන්නේ ද්වේෂ චරිතය කාන්තාව ගොඩක් කලාවට නියෝජනය කරන්නේ රාග චරිතය හැබැයි ඒ අතරතුරේ රාග චරිත නියෝජනය කරන පිරිමිත් ඉන්න පුළුවන් ද්වේෂ චරිත නියෝජනය කරන කාන්තාවෝ ඉන්න පුළුවන් මෝහ චරිත නියෝජනය කරන ඔය තුනම ඉන්න පුළුවන් මම මං විශ්වාස කරන එක තමයි රාගය කියන්නේම ඊළඟට එන්නේ අඳුර තමයි මෝහය තමයි. يعني කාටද ඇලෙන්නේ ඇලෙනකොටම අඳුරත් එනවා කියලා තමයි මගේ විශ්වාසය. ද්වේෂය කොයි මොහොතකද අපේ චෛතසිකයේ බලවත් වෙලා එන්නේ ද්වේෂය එනකොටම මෝහයත් එනවා කියලා තමයි මගේ ධර්ම අවබෝධයේ ප්‍රමාණයට මට තේරලා තියෙනවා. ඒ කියන්නේ අමුතුවෙන් මෝහය නිර්මාණය කරන්න දෙයක් නැහැ. අරකින් එකක් හරි බලවත් වෙනකොට ඉතුරු ටික වැහිලා යනවා. ඕක අර හරිය ලස්සනට කියනුනේ අපේ ජන කවිවල, වනේ ගිජිඳාය දුටුවොත් වනසාය, ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය, අතකින් කරවැලය අතකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිසෙක් තනිකෑයනේ. අපේ සිංහල ජන කවිවල තියෙනවානේ ඒක, හරි ලස්සන කතාවක්නේ. වනේ ගිජිඳාය දුටුවොත් වනසාය, අලියෙක් ඉන්නව නපුරු එයාට අහුනොත් විනාශ කළා දානවා. ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය, ලිඳේ ඉන්නව නායකයා ගාවට වැටුනොත් එයා කාලා මැරෙනවා. අතකින් කරවැලය අතකින් දඬු බෑය, එක පැත්තකින් එයා දිරච්ච වැලක් අල්ලගෙන ඉන්නවා හෝ එක පැත්තකින් කරවැලෙක් ඉන්නවා. ඒ දෙකම තේරුම් විදියට එනවා. එක්ක දිරච්ච වැලකයා එල්ලිලා ඉන්නවා, එහෙම නැත්නම් කරවැලෙක් ඉන්නවා. එයා සතෙක් නපුරු සතෙක් ලංකාවේ. අතකින් දඬු බෑය, එක පැත්තකින් එක්ක මීවදයක් තියෙනවා නැත්නම් එක අතක එක්ක මීවදයක් තියෙනවා. ඔය දෙකම ගන්න පුළුවන්. අතකින් කියලා ගත්තම පැත්තකින් කියන අර්ථෙත් එනවා. එතකොට මරණ තුනක් තියෙනවානේ. කරවැලා හරි දිරච්ච වැලේ එල්ලිලා ඉන්න එක හරි දෙකම මරණයට හේතුවක්. අනෙක් පැත්තෙන් නයා, අනෙක් පැත්තෙන් අලියා. හැබැයි එක අතක තියෙනවා එක පැත්තක මීවදයක්. අර මනුස්සයා මොකද කරන්නේ? එයා මීවදෙන් පැණි බිඳු බේරනකොට ආසාවට දිව දික් කර කර ඒකලව කනවා. පැණිවලට ආස වෙන්න ආස වෙන්න එයාට අඳුරක් එනවා. මොකද අලියෝ පේන්නේ නැහැ, නෑ පේන්නෙත් නෑ, කරවලා හරි එල්ලිලා ඉන්නේ දිරච්ච වැලකනම් ඒක පේන්නෙත් නෑ. ඒකයි මං කිව්වේ රාගයම මෝහය නිර්මාණය කරනවා. ගොඩාක් අය කියන්නේ අපි ගාවට ඇවිල්ලා නඩු කියනකොට කියනවා මං අපේ හඳුරුනේ ඒ කාලේ මේ මිනිස්සයාට රැවටුණා කියලා. අපේ ගාවට ඇවිල්ලා නඩු කියනෝනේ පවුල් අවුල් වුණාම. එතකොට කියන්නේ මං ඒ කාලේ අපේ අහන්නේ මේ මනුස්සයාට රැවටුණා කියලා. මං හිතන්නේ කාන්තාවන්ගෙන් 90%ක් එහෙම හිතනවා කියලා. ඒ කියන්නේ Taman රැවටුණා කියලා අන්තිමට හිතනවා. එහෙම මම ඔබට යෝජනා කරනවා මේව තේරුම් ගන්න කියලා. නේද? එහෙම හිතනවා. මොකද හේතුව තමයි ඒගොල්ලෝ දැඩි ලෙස ඇලුනම එතනින් එහාට අර ඇලිච්ච එක්කෙනාගේ අවුල පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇලුනම වෙන දේ තමයි, ඕනවට වඩා ආදරේ වුණාම වෙන එක තමයි, ආස වුණාම වෙන එක තමයි. එතනම අඳුරත් එන්න පටන් ගන්නවා. එතනින් එහා ඉන්න සත්වයා පේන්නේ නැහැ. තේරෙනවා නේද මං කියන්නේ? ඒ කියන්නේ රාගයේම එකක් තමයි මොහොත. ඒ වගේම දැඩි දේශය තියෙන අයටත් ඔය තත්ත්වයම තමයි තියෙන්නේ නේ. දැඩි දේශය, ද්වේෂ චරිතය තියෙන කෙනා නිතරම ගැටි ගැටි නිසා ඉන්නේ. එයාටත් ඉතින් සත්‍ය දකින්න හරි අමාරුයි. සත්‍ය පේන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ ඕනම චෛතසිකයක් වාස්තවික සදාකාලික ආත්ම නෙමෙයි. රාග චරිතය කියලා ඒක වෙනස් කරන්න බැරි එකකුත් නෙමෙයි, ද්වේෂ චරිතය කියලා ඒක වෙනස් කරන්න බැරි එකකුත් නෙමෙයි. ඒ කියන්නේ පර්මනන්ට් ඒවා බුද්ධාගමේ කතා කරන්නේ නැහැ. අර අච්චර පව්කම් කරපු ආනන්තර්ය පාප කර්ම දෙකක්ම කරපු දේවදත්තත් අන්තිමට සත්‍තිස්සර කියලා බුදු වෙනවා කියලානේ බුද්ධ ධර්ම පිළිගන්නේ නේද? ඒ කියන්නේ භයානකම පව් කර්ම කරන්න මෙපා කියපුවයින් දෙකක්ම කරපු එක්කෙනාටත් ගැළවෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් නේ. බුද්ධ ධර්මම පිළිගන්නේ වෙනස් වීම. අනිත්‍යතාවය නේ. ඒකනේ පිළිගන්නේ බුද්ධ ධර්මම. එතකොට රාග චරිතයට වෙනස් වෙන්න බැරි නේ. දේශ චරිතයට වෙනස් වෙන්න බැරි නේ. මෝහ චරිතයට වෙනස් වෙන්න බැරි නේ. ඒ කියන්නේ ඉස්ත්‍රියගේ ගති ලක්ෂණ එයාට ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන් යම් දුරකට. පිරිමියාට තමන්ගේ ගති ලක්ෂණ ඕනිනම් වෙනස් කරගන්න පුළුවන් යම් දුරකට. අඩුම වෙනස් කරගන්න බැරි වුණත් අනිත් එක්කෙනාගේ ගති ලක්ෂණය සහ ඊට අදාළ චෛතසිකය වටහා ගත්තොත් එයත් එක්ක යම් කිසි දුරකට ජීවත් වෙන්න අවශ්‍ය කරන තමන්ගේ නරක කොටස අයින් කරගන්නත් පුළුවන්.
දැන්
රාගචරිතයේ තියෙන නරක කොටස තමයි මම දකින මේ අවිජ්ජා කියන එක. අවිජ්ජා කියන්නේ මේ ඇලිමේ අන්තයට කවුරු හරි ගියාට පස්සේ එයා විෂම ලෝභ කියන தත්තෙටපත් වෙනවා. තණ්හාවේ අග තියෙන විෂම ලෝභය, ඒ කියන්නේ ඒකේ සීමාවක් නැතුව අනිත් අයට ඇලෙන්න පටන් ගන්නවා, අනුන්ගේ දෙයකට ඇලෙන්න පටන් ගන්නවා. මං හිතන්නේ ගිහි ගෙදර ගැටුමෙන් එතනින්නේ. ද්වේෂය පොඩ්ඩක් හේන්ති යනවා, මේ පොඩ්ඩක් මේ වාද කර ගන්නවා. ඒක නෙමෙයි ඒකේ භයානක එක. ඒක අන්තේ. මොකද අන්තේ? ද්වේෂයේ අන්තේ තමයි ව්‍යාපාද. තණ්හාසන්නෝනි කියන දන්තය. ගහන්න පහර දෙන්න යන්නේ, හිංසාවට යන්නේ. අන්න ඒක ඉස්සෙල්ලම අයින් කර ගන්න ඕනේ. ඒ ටික අයින් කර ගන්න ඕනේ. මොකද අවිජ්ජා දක්වා යෑම, ව්‍යාපාද දක්වා යෑම. ඊළඟට මෝහ චරිතයක් නම් එයා නවත්ත ගන්න ඕන මෝහය මිත්‍යා දෘෂ්ටි වෙන එක. මෝහ චරිතනේ මිත්‍යා දෘෂ්ටි වෙන්නේ. මෝහවල දිගුව තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ. එතකොට තම මෝහ චරිතයක් නම් මෝහයේ දිගටම ඉඳීම තමයි භයානක. මොකද මෝහයේ දිගටම හිටියොත් එයා මිත්‍යා දෘෂ්ටිකයක් කරනවා. ඒ කියන්නේ එයා හිටපු මෝඩ අදහස ස්ථාවර කර ගන්නවා. ඒකනේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඒ කියන්නේ වැරදි විෂන් එකක් එයා හදා ගන්නවා. ඒක පර්මනන්ට් කියලා හිතනවා. ඒක හරි භයානක දෙයක්. ඉතින් මේ අන්තයට අනේක නවත්තගෙන මම ඔබට යෝජනා කරනවා තා ටිකක් පස්සට එන්න කියලා. මොකද රාගය කියන්නේ ඇලිමනේ. ඒක ඔබට ඕනනම් අඩු කරගන්න පුළුවන් කැමැත්ත දක්වා. තණ්හාව අඩු කරගන්න පුළුවන් මොකටද? කැමැත්ත. දැන් අපි කියන්නේ සමහර නළුව දැක්කම මම එයාට කැමති. මං එයාට කැමති. හැබැයි මං එයාට කැමති කියන්නේ මං එයාත් එක්ක ජීවත් වෙන්න කැමති කියන එක නෙමෙයි. මං එයාට කැමති. ඒක තණ්හාව නෙමෙයි. තේරුණා? ඒ කැමැත්තේ අන්තයට ගියපු ගමන් ඒක මොකද්ද? තණ්හා. ඕ එයා ඕනි මෙනෝ මට. එතකොට දේශය කියන්නේ ගැටෙන සුළු බව. හැබැයි ගැටෙන්නේ නැතුව තව චුට්ටක් මෙහාට එන්න පුළුවන්. මොකද්ද? මං අකමැති. අකමැත්තේ වර්ධනීය අවස්ථාව තමයි ද්වේෂය කියන්නේ. තේරුණා? ඒ කියන්නේ අකමැත්තේ දිගටම ඉන්න ගියාම තමයි ද්වේෂය එන්නේ. උදාහරණයක් කියන්නම්කෝ. මදුරුවෙක් එක සැරයක් ඇවිල්ලා කන මැටේ කැරකුණොත් නිදා ගන්නකොට මුලින්ම එන්නේ මොකද? අකමැතිනේ. මං එයාට අකමැති. මං එයා මාව කනවට අකමැති. එතකොට මං කරන්නේ රෙද්දෙන් වහගන්න ඕලුවත් එක්ක. එක්ක ෆෑන් එක ටිකක් වැඩි කරනවා නේ අකමැති. හැබැයි එහෙම දැන් එහෙම ෆෑන් එක වැඩි කරාම එයා යනවා. එක්ක රෙද්දෙන් වහගත්තම එයා ටිකක් ඈතට යනවා. ආයෙත් අපි නිදා ගන්න පටන් ගත්තම විනාඩි 5ක් යන කලින් ආයෙත් ඇවිල්ලා කරකැවෙනවා රූන් රූන් ගග. එතකොට අකමැත්ත මොකක් වෙනවද? නෑ අන්න අකමැත්ත තරහක් වෙනවා නේ. වැදුණු අතක වැදිච්චාව කියලා ගසනවා රෙද්ද. නෑ ගසනවා අත ගසනවා මේ නේ මෙහෙම කරනවා. අපි එක එකව කරනවානේ. එතකොට ද්වේෂය ගැටෙනවා. අකමැති අරමුණත් එක්ක ද්වේෂය කියන தත්වෙට සංවර්ධනය වුණාම ගැටෙනවා. එහෙම අත කැසුවම රෙදි කෑල්ල ගැසුවම මතුරු ආයෙත් විනාඩි 5ක් විතර ගියපු අතක් නැහැ වගේ තියෙනවනේ. ආයෙත් අපි නිදා ගන්නවා. විනාඩි 4ක් 5ක් නිින්ද යාගෙනනකොට ආයෙත් මතුරු ඇවිල්ලා කැරකුණොත් ඔන්න එතකොට එනවා ව්‍යාපාදය. මරණ මිසක නිදා ගන්න නැහැ කියලා ඇඳෙන් බෑලා ලයිට් එක දාලා. පළවෙනි සැරේ මෙහෙම ඉවර කරන්නේ නැහැ අපි. පළවෙනි සැරේ ඉන්නේ අකමැත්ත. ඒක තව ටික මේක මතක තියාගන්න. මේක එක චිත්තක්ෂණයක් ඇතුළත වේගෙන්ම වෙන්න පුළුවන්. එන් මුලින්ම අකමැත්ත ඇවිල්ලා ඊළඟට ද්වේෂය ඇවිල්ලා ඒක මේ ව්‍යාපාදය වෙන්න පුළුවන්. ආලෝකයේ වේගයටත් වඩා වේගයි. ආලෝකයේ වේගය දන්නවනේ නේද? ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් අකමැත්ත ද්වේෂය වෙනා ද්වේෂයේ ව්‍යාපාදේ වෙන්න පුළුවන්. එහෙනම් අකමැත්ත එනකොටම තමන් ඉල්ලාස් කරගන්න කැමති. ඒක ද්වේෂය දක්වා යන එකත් ද්වේෂයේ ව්‍යාපාදේ දක්වා යන එකත් තමන්ට නවත්ත ගන්න පුළුවන්. කැමැත්ත එනකොටම ඔව් කැමැතියි හැබැයි ඒක දිහා බල බල ඒක ගැන සංඥා හදාගෙන තව තව මතක් කරන ගියොත් ආසයි ආසයි කී ළඟට ඕනේ අභිච්ඡ මගේ කර ගන්න ඕනේ ඒක තමයි නරක දෙවි මැද එක නරක නෙමෙයි මැද එක ටිකක් හරි බේරිලා තියෙනවා මොකද ආපස්සට පියවරක් පියාගන්න ආපස්සට එක පියවරයි කියන්නේ හැබැයි තුන්වෙනි එකටම ගියොත් ආපස්සට පියවරවල් දෙකක් ගන්න එක ලේසි වැඩක් චෛතසික තේරුම් ගන්න. අපි කාගෙත් ඇතුලේ මේවා තියෙනවා. මේවා වන් තමයි අපි ගැටෙන්නේ. හැම තිස්සෙම අකමැත්ත සහ කැමැත්ත එනකොට එතන නවතින්න බලන්න. අනිත් එක්කෙනාගේ තමන්ට අකමැත්තක් එනවා පේනකොට ඒකට ගරු කරන්න. ආයක ද්වේෂයක් වෙනකම්ම දඟලන්න යන්න එපා. අනිත් එක්කෙනාගේ කැමැත්තක් වැඩෙමින් තියෙනවා පේනවා නම් ඒක තමන්ට හානි කර කැමැත්තක් කියලා පේනවා නම් වහාම බිත්තියක් හදාගන්න පිට. දුරක් යන්න දීලා ඊට පස්සේ කියන්න එපා කරදර කරා කියලා. තමන්ට පේනවානේ අපි කවුරුත් දන්න අයනේ. නේ. අපේ හොඳට මොලේ වැඩ කරනවා ඇස් වැඩ කරනවා නේ. අපිට පේනවා නම් කවුරු හරි අනවශ්‍ය කැමැත්තක් මං කෙරෙහි ඇති කරගනිමින් ඉන්නවා මේක දිගට ගියොත් එයාට ඒක මං ගැන ආසාව වෙනවා ඒක ආසාව කරගත්තොත් මට ගැලවෙන්න තියෙන අවස්ථාව නැති වෙයි ඉතින් මට පිටියක් හදාගන්න පුළුවන් හරි මට පේනවා කැමැත්තක් හැබැයි මං ඒක ආසාවක් වෙන විදියට මගේ ඉරියව් වලින් කිසිම උපකාරයක් කරන්නේ නැහැ මගේ ඇඳුමේ මං එයාට කිසිම ආකාරයක උත්තේජනයක් දෙන්නේ නැහැ මගේ කතාබහින් ඒ චෛතසිකේ වැදෙන්න දෙන්නේ නැහැ. ඕකනේ කියන්නේ අඳුම පන්සලට හරියනකොට සංවර ඇඳුමක් ඇඳගෙන ඉන්න කියලා. තේරෙනවද? ඒ කියන්නේ මම මගේ හිත සංවර කරගන්න ඕනේ වගේමයි මං අනිත් එක්කෙනාගේ හිත අසංවර කරන එකක් නවත්තන්න ඕනේ. තේරෙනවද? මෙතෙන්ට එන්නේ සනසිල්ලක් හොයන්නේ. ඔලු නරක් කරන්න යන්න නෙමෙයි. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ. අපි පන්සලකට යන්න ඕනි එක විදියකට නේද? බාහිර එළියේ සමාජයට යනකොට අපි පරිස්සම් වෙන්න ඕන. මොකද මේවා අනිත් පැත්තට අපි හිතුවට අපිට නිකන් අමුතු ආකර්ෂණයක් කියලා අන්තිමට ඒක අපිට කරදරයක් වෙලා නවතින්න පුළුවන් නේ. ඒ හින්දා දැන් ඔබට පැහැදිලි රාගය කියන චෛතසික එක වැඩ කරන්න ඕනි විදිය සහ ද්වේෂය කියන චෛතසික එක කොයි විදියටද තේරුම් අරන් වැඩ කරන්න. ඔය දෙක හොඳ පැත්තට ගෙනියන්නත් පුළුවන්. රාගය තමයි වර්ධනය කරන්න පුළුවන් කුමක් බවටද ශ්‍රද්ධාව බවට. දෙතනන් ඔය රාගයේම හොඳ වර්ධනයක් තමයි ශ්‍රද්ධාවනේ. මේ ලස්සනට මල් හදන්නේ නේ? ලස්සනට අතු ගන්නේ. පන්සල ලස්සනට සුද්ධ කරන්නේ රාගයේම හොඳ දිගුවක් එක්ක. සාධනීය සංවර්ධනයක්. රාගයේම තමයි ශ්‍රද්ධාව වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ රාග චරිතවලට හැමතිස්සෙම කමටහම් දෙනකොට වැඩි කරන්නේ මොකද්ද? ශ්‍රද්ධා. ද්වේෂ චරිතවලට හැමතිස්සෙම වැඩි කරන්න පුළුවන් ඒගොල්ලොන්ගේ බුද්ධි. ද්වේෂ චරිත කියන්නේ ගැටෙනවනේ. නේ? ගෙදර ඉන්න අම්මත් එක්ක එකට එක කියන ළමයානේ කවදා හරි දවසක ඇත්තටම මොලයක් ඇතුව වැඩ කරන ළමයානේ. එකට එක කියාගෙන වැඩ කරන ළමයි තමයි ගොඩක් වෙලාවට අන්තිමටම ඒගොල්ලෝ ගැටිච්ච අය තමයි. ගෙදර රණ්ඩු කරපු අය තමයි නේ ගෙදර ඉන්නේ අමාරුකාරයා කියලා. යන්නේ ඇත්තටම යම්කිසි තැනකට ගිහිල්ලා තියෙන්නේ. මොකද මම දන්නවා අපේ ගෙදර හිටිය අමාරුකාරයා මම කියලා. ඒ කියන්නේ මම තමයි උඩට ආවේ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ඕනික අහන්න හිටපු එක්කේනා නෙමෙයි උඩට යන්නේ. ඒ කියන්නේ ගැටෙන එක්කෙනා බුද්ධිය වැඩි කරගන්න එක ක්‍රමයකට. ඇලෙන එක්කෙනා බුද්ධිය වැඩි කරගන්න තව ක්‍රමයකට. ඇලෙන එක්කෙනා ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව හොයාගන්නවා. ගැටෙන එක්කෙනා තර්කවලින්ම බුද්ධිය හොයාගන්න තර්ක කර කර. අපේ බෞද්ධ හික්මවීමේ මාර්ග එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. ශාග චරිතයට ශ්‍රද්ධාව ඇති කරලා බුද්ධිය දෙනවා. දේශ චරිතයට එයාට තර්ක කරන්න දීලා ප්‍රශ්න අහන්න දීලා ගණිතමය ක්‍රමවලින් එයාට බුද්ධිය දෙනවා. මෝහ චරිතවලට ඒ දෙකෙන්ම නෙමෙයි එයාට දෙන්නේ පොඩි පොඩි අභ්‍යාස. දැන් බලන්නකොනේ චුල්ලපන්ත කාණ්ඩ දුන්නේ අභ්‍යාසයන්නේ මේ දෙටි කැල් අතක ගයි. එච්චර ඊට එහා යාට කටපාඩම් කරන්න දුන්නේ නැහැ නේ. ඒක නාමකින් කී කී ප්‍රශ්න අහලා තර්ක ඥානෙන් එයාගේ බුද්ධිය උස්සන්න දෙඟලුවෙත් නැහැ. එයාට පොඩි අභ්‍යාසයක් දුන්නා. හරියට හරිනේ නේ. අදටත් මේ යම්කිසි මොළේ වර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනම් මේ රටවල් වුණත් ඒ වගේ අයගේ මොළේ වර්ධනය කරන්න පොඩි පොඩි එක්සයිස් නේ තියෙන්නේ නේද? පොඩි පොඩි ක්‍රීඩා නේ, ක්‍රීඩා වලින් ඉගෙන ගන්න, කැලිබැලි යමුනලා ඉගෙන ගන්න, එහෙමනේ දෙන්නේ. හරි ඒක බුදුහාමුදුරුවෝ කරේ ඒක තමයි අභ්‍යාසවල. ඉතින් මේ චරිත තේරුම් ගන්න මේ අය හික්මවන්න පුළුවන් එක එක ක්‍රමයට වෙනස් කර. මං කියන්නේ පළවෙනිම එක තමයි තේරුම් ගැනීම. තමන් කවුද? රාගනම් ශ්‍රද්ධාව පැත්තට ගියොත් තමන්ට බේරෙන්න පුළුවන්. මොකද ශ්‍රද්ධාව ආවම රාග චරිතය පව කරන්න බයයි. ද්වේෂ චරිතයට බුද්ධිය ඇති කරගන්න උදව් කරොත් එයා පව කරන්නේ. මොකද බුද්ධිමත් ඉන්න. බුද්ධිමත් එයා දන්නවා මේම කරලා නිකන් අමාරුවේ වැටෙන්න ඕනේ. එයා බුද්ධියේ රාග චරිත ශ්‍රද්ධාවේ, මෝහ චරිත විතර්කවලි. එයාගේ මනස ව්‍යාකූල වැඩි නිසා එයා කොච්චර හරි එකම දහදරේ යනවා. මෝහ චරිතවල ස්වභාවය තමයි එකම දේ ගැන දහදරේ යනවා. අපි ගොඩාක් වෙලාවට ඒ වගේ ළමයෙක් කෙනෙක් හිටියොත් කරන්නේ එයා කොහෙවත් එක් කරන්නේ නැහැ, ගෙදර තියලා යනවා. මොකද මෝඩයා වගේ ඔක්කොම අහනවා, ලැජ්ජා වෙබැයි කියලා. අපි කරන්නේ එයා කොන් කරනවා. මං කියන්නේ එයා කොන් කරන්න එපා. එයා කොන් කළොත් මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා අන්තිම භයානක මිනිස්සෙක් වෙයි. මොකද ඊට පස්සේ එයා හිතාගන්න එක තමයි ඇත්ත එක කියලා ඇයිද? ඒ වගේ ළමයි සමාජයට ගෙනියන්නේ. එයා දහසරයක් ඇව්වත් දහසරේ මෙයාට කියලා දෙන්න. සිවුම් මේවා එයාට උගන්වන්න යන්න එපා. හැමතිස්සෙම ලොකු අරමුණු දෙන්න. ලොකු අරමුණු දෙන්න. ලොකු ගෝල් එකක් එයාට පෙන්නන්න. පොඩි ඒවා දෙන්න එපා. මොකද පොඩි ඒවා දීලා එයා හික්මවන්න බෑ. මොකද එයාට පොඩි ඒවා තේරුම් ගන්න නුවණ නැහැ. එයා සංසාරේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රේත ලෝකවලින්, අසුර කොට්ටාස අතුරින්. ඒකයි ප්‍රශ්නයාගේ. රාග චරිත ඇවිල්ලා තියෙන්නේ කාම ලෝකවලින්. කාම භව තියෙනවනේ 11ක් නේ. සදිව්‍ය ලෝක, සතර අපාය නේ. ඊළඟට මිනිස් භවය නේ. මේ වයින් ආපු අයගෙන් ගොඩක් වෙලාවට ඉන්නේ රාග චරිත. තනිකරම කල්ප ගණන් නිරයේම පැසෝ පැසෝ ඉඳලා තිරිසන් අපාය වලින් නයි සැපනි ආදී යෝනි වලින් නික්මිලාපු අය ද්වේෂ චරිත. එක්ක යුද පිටිවල දේශයේ එක්කම ඉඳලා මැරිච්ච අය ද්වේෂ චරිත. සංසාරික හේතු තියෙනවට නිකන් නෙමෙයි. කවුරු හරි අකණ්ඩව හිටපු තැන එක්ක යාගේ මේ භවයේ විඥානය වැඩ කරනවා. අපේ පැරණි අම්මලා නේද පොඩි පොඩි බණ කතා වලින් අපිට කියපු දේවල් තමයි මේ ධර්මයේ තියෙන්නේ ඔක්කොම. මොකද ඒගොල්ලොන්ට මේක අවිඥානිකව වුණත් ඒගොල්ලොන්ට සංවේදනය වෙලා තිබුණා. මේක ඒගොල්ලෝ තේරුම් අරන් හිටියා මේ මිනිහා පොළඟෙක් වගේ. එහෙම කියනනේ සමහරව ගැන අපේ අත්තම්මලා කියනවා මේ මිනිහා පොළඟෙක් වගේ පුතේ පරිස්සමයි. නේ? ඒ කියන්නේ බුදුහාඳුරෝ ඒගොල්ලෝ ගැන කියලා තියෙනවා නේ? ඒ කියන්නේ ඒ පොළොන් නාග සැපිනියාදී භවවලින් ආපු අයගේ චෛතසික දේශසහගතයි. ඒකෙන් කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් අරන් කටයුතු කරන්න. මම කියන්නේ හැමතිස්සෙම අනිත් එක්කෙනා තේරුම් ගන්නවා කියන්නේම අනිත් එක්කෙනා වෙනුවෙන් තමන්ගේ කොටසක් අයින් කරගන්න කැමති වෙන එක. දැන් මෙහි තියෙනවනේ ලීවලින්නේ නිතරම මෙහි ගෙවල් හදන්නේ නේ. ලීවලින් ගෙවල් හදනකොට හැමතිස්සෙම මේගොල්ලෝ දිග ලී නැත්තම් එහෙම කරන්නේ ලී දෙක තුන එකට පුරුද්දනවනේ. ලී පුරුද්දන්න ඕනි නම් මොකද කරන්න ඕනි? යට ලීය පුරුද්දලා දාගන්න ඕන නම් මොකද කරන්න? එක ලී එක කට්ටයක් කපනවද නැත්තම් දෙකෙන්ම එක සමානව කට්ට දෙකක් එක සමානකම. සමාහයට මතක තියාගන්න ඒ කැපිල යන කට්ට දෙක තමයි එළියේ තියෙන වටිනාම කැලි දෙක. ඒත් ඉතින් ලී දෙකට එකහු වෙන්න ඕන නම් ඒ කෑල්ල කපා ගන්නම වෙනවා. මම ඔබටත් යෝජනා කරනවා යට ලී දිහා බලන් ඔබේ ප්‍රශ්නේ තේරුම් ගන්න කියලා. මොකද එක්කව වෙලා ඉන්න ඕන නම් කෑලි කපා ගන්න වෙන බව. තමන්ගේ කෑලි ඔක්කොම තියාගෙන අනුන්ගේ කෑලි විතරක් කපලා එක්කව වෙන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ ඊගෝ එක 100ට 100ක් තියාගෙන ඔයා වෙනස් වෙන්න කිව්වට වැඩ නැහැ. එයා වෙනස් කරන්න පුළුවන් වෙයි. ඒ තමන් වෙනස් වුණේ නැත්නම් එක්කව වෙන්න බෑ. එක්කව වෙන්න නම් අනිත් එක්කෙනාගෙන් වටින කෑලි කැපෙනවා වගේම තමන් ගෙනොත් වටින කෑලි කපා ගන්න වෙයි. නැත්නම් එක්කව වෙන්න බෑ. අපි හැමතිස්සෙම කැමති අනුන්ගේ කෑලි කපන්න. ඔයා වෙනස්. මම ඔබට කියන රාග චරිතේ නම් ඔබ ඔබේ කොටස් ටිකක් කපා ගන්න. මොකද ඒවා එක්ක අර ද්වේෂයේ කෙනත් එක්ක ඉඳමා රීට් කොට. ඔබ ද්වේෂ චරිතේ නම් ඔබිනුත් කොටසක් කපා ගන්න. ඒකේ මැදකට එන්න. එතකොට අර රාගයේ කෙනත් එක්ක පැහැෙන්න පුළුවන්. තේරෙනවා නේද? අනිකා තේරුම් ගැනීම කියන්නේ තමන්ගේ පැත්තෙන් අතහැරීම. ඒකට ඉස්සෙල්ලම තමන් මුල පුරන්. අනිත් එක්කෙනාට කියන්න එපා. තමන් මුල පුරන්. තමන් මුල පෙරුවම අනිත් එක්කෙනා තිබෙම එයාට තේරෙයි මෙතන ඉන්න නම් මෙහෙම හැඩ ගැහෙන්නම වෙනවා. බැරි නම් අයින් වෙනවා. ඒක තමයි සත්‍ය. හොඳයි දැන් එහෙනම් 9 වෙනවා. මම පැයකුත් මිනිත්තු 10ක් බණ කිව්වා. ඕනිම කෙනෙකුට මම කැමති ඕනනම් චුට්ටක් වෙලා ප්‍රශ්න තියෙනවා අහන්න මගේ. මම කියපු දේවල් ගැන හෝ මොනවා හරි තියෙනම් අහන්න පුළුවන්. ප්‍රශ්න මෛත්‍රී භාවනාවෙන් මෛත්‍රී භාවනාව කෙනෙක් කුසලයක් විදියට වඩනව නම් එයාගේ මනසේ රාගය සහ ద్వේෂය කියන චෛතසික දෙකම ටික ටික ප්‍රහිණ වෙන්න පටන් ගන්නවා. ඒක උදාහරණකින් කිව්වොත් මේ කෝපේ තියෙනවානේ, මේ කෝපේ මේකට අපි කියමුකෝ මෙහෙම, මේ කෝපේ තියෙනවා වතුර නැතුව ලුණු හැන්දක් දාලා. වතුර එක චුට්ටක් එක කියමුකෝ. වතුර මේ මෙන්න මේ හරියට පුරවලා ඒකට ලුණු හැන්දක් දාලා තියෙනවා. වතුර ඇතුලේ ලුණු රහ තියෙනවා. එතකොට පුළුවන් අපිට මේකේ වතුර වලින් ලුණු රහ අයින් කරවන්න. අපිට පුළුවන් මේ බෝතලේ අරන් මේක පිරනකම්ම වතුර දාන්න. එතකොට ලුණු සම්පූර්ණයෙන්ම වතුර ඇතුලේ නැති වෙලා යනවා. වතුර ඇතුලේ නැති වෙලා යනවා. එතකොට මෛත්‍රිය වැඩි වෙනකොට මතක තියාගන්න ආදරය ඉවර වෙනවා. ද්වේෂයත් ඉවර වෙනවා. අපි කැමති හැමතිස්සෙම ආදරය තියාගෙන ද්වේෂය නැති කරගන්න. මම ඔබට යෝජනා කරනවා ආදරය තියාගෙන නම් ද්වේෂය නැති කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ආදරෙත් එක්කම ද්වේෂයත් දිගටම යනවා. ගොඩාක් වෙලාවට ද්වේෂය ඒ අරමුණ ගැන ඉවර වෙලා යනවා. ඒ අරමුණ ගැන තියෙන ආදරය ඉවර වුණා. මම පොඩි මේ පරිශ්‍රණයක් කළා. මොකද මගේ ගාවට එනවා හරියට මේ අලුත විවාහ වෙච්ච අය එනවා පොඩි පොඩි විවාහයේ ගැටුම් විසඳ ගන්න උපදෙස් ඉල්ල ගන්න කියලා. මම දන්න විවාහයක් නැහැ. ඒ වුණාට ඉතින් මිනිස්සු හිතනවා බද්ධ ආඳුරුව නොදන්න දෙයක් නැතුව ඇති කියලා. බද්ධ ආඳුරුවන්ගෙන් විවාහය ගැන උපදෙස් ගන්න දෙනවා නේ. ඉතින් ඒ එන අයගෙන් මම යම් යම් දේවල් තේරුම් ගන්නවා. මොකද ඒගොල්ලෝ කතා කරනවානේ. මම කරන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න කියලා අහන් ඉන්නවා. අහන් ඉන්නකොට මම දැන් දන්නවා ගිහියන්ගේ ප්‍රශ්න මොනවාද. ඉතින් අර අවුරුදු පළවෙනි අවුරුදු පහ වගේ අයගේ රණ්ඩු අතර තියෙන කියන වෙලාවට එන්නේ කියන තැනක් කෝල් කරලා යන්නේ යන තැනක් කියලා. 9ට කිව්වොත් එන්නේ 10ට. ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ නේ. ඇයි මං කියන එක අහන්නේ නැත්තේ? මා වගේ කරන්නේ නැත්තේ ඇයි? ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා 20ක් විතර. ඕකට තමයි රණ්ඩු වෙන්නේ. ඒ කියන්නේ පවුල් 500ක් විතර ගත්තොත් නියදියක් විදියට ඔන්න ඔය වගේ ප්‍රශ්න 20කට තමයි රණ්ඩු වෙන්නේ මිනිස්සු. මූලික ප්‍රශ්න 20ක් විතර තියෙන හැම ගෙදරම මේ ප්‍රශ්න තියෙනවා. විශේෂත්වය තමයි එක ගෙදරකවත් ඒව තියෙනවා කියලා අනිත් ගෙදරට කියන්නේ නැහැ. ඒ නිසා අනිත් ගෙදර අය හිතන අපේ ගෙදර විතරයි මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒක තමයි විශේෂත්වය. කියන්නේ අනිත් ගෙදර තියෙන එක දන්නේ නැහැ නේ. කවුරුත් එළියට දන්නේ නැහැ නේ. ඒක හොඳ දෙයක්. එතකොට මට කියන්න ඕනේ දැන් එහෙම ආවම මේ ප්‍රශ්න තියෙන නිසා මට ඕනි වුණා බලාගන්න. ඇත්තටම මේවා මේ මරණකම් තියෙන ප්‍රශ්න. මේ වෙලාවට එන්නේ නැති එකට මරණකම් මිනිස්සු රණ්ඩු වෙනවද? එහෙම වුණොත් දී ජීවිතේ පුදුම දුකක් නිකේ. මොකද හැමතිස්සෙම වෙලාවට එන්න බැරි වෙයි. ඔත අවුරුදු 80 දිත් රණ්ඩු වෙයි ඒකට. එහෙම ඉතල මං අවුරුදු 70ක් විතර වෙච්ච ආච්චි අම්මලා ප්‍රශ්න දෙනෙක්ගෙන් අහුවා. ඒ කියන්නේ කසාදේ අවුරුදු 30කට වැඩි ඉඳලා නේ ඒගොල්ලෝ. අවුරුදු 70ක් වෙච්ච අය කියන්නේ. ඒගොල්ලෝ 5 දිනකින් මං අහුව ප්‍රශ්නයක් මොකද්ද? මහත්තයා වෙලාවට ආවේ නැත්නම් ඔබතුමියට මොකද හිතෙන්නේ? ඒකාච්චි අම්ම කෙනෙක් මොකද කිව්වේ නැහැ hina වෙලා ගියා යන්න. නේ? එයා චමට දෙන්නේ නැති හාන්දුල්ලට මොකටද මේවා කියන්නේ? නේ? සාමාන්‍ය නේ ප්‍රශ්නේ නේ. මං එහෙම අහුවා ආච්චිම hina වෙලා ගියා යන්න නේ. හැබැයි 4 දිනක් කිව්වා උත්තර එක සමාන උත්තර කිව්වේ. එක්කෙනෙක් හරි ලස්සනට කිව්වා රට සිංහලෙන් කිව්වා නේ. එයා චම්ම කිව්වා මේ ඒ මිනිහා කොයි වෙලේ ආවත් මගේ මොකෝ හමුදුරුවනි. එයා හරි ලස්සනට එයා චම්ම කිව්වා නේ. එයාගේ ගමේ භාෂාවෙන් එයා ඒක හරි ලස්සනට කිව්වා නේ. ඒකෙන් මම තේරුම් ගත්තා වෙලාවට එන්නේ නැති එක ගැන රණ්ඩුව සදාකාලික එකක් නෙමෙයි. එතකොට දැන් යාචිත එක ගැන රණ්ඩුවක් නැහැ පරක් වෙලාවටනේ. එයා හතර දිනකටම නෑ. අරයා තමයි ලස්සනට මේක කිව්වේ. ඒකයි මම එයාගේ වාක්‍ය කිව්වේ. එතකොට ඒකට රණ්ඩු වෙන්නේ නැහැ. රණ්ඩු වෙන්නේ නැති හේතු දෙකක් නිසා. එක්ක වෙලාවට ආපු නැති එක ගැන රණ්ඩු වෙන්නේ නැත්තේ එයා ගැන ඉපදිච්ච ගැඹුරු ශ්‍රද්ධාවකින්. දැන් එතන අවුරුදු 30ක් ජීවත් වුණාට පස්සේ දන්නවා වෙලාවට නාවත් මෙයා වැරදි කරන එකනේ. ඒක තවදුරටත් ආදරේ නෙමෙයි එතකොට. තේරුණානේ? ඒක තවදුරටත් ආදරේ නෙමෙයි, ඒක ආදරේ ඉක්මවපු එකක්. ඒකට ශ්‍රද්ධාව කියලා කියන්න පුළුවන්. සැමියාගේ හොබිරිටක. ඒක ආදරේ ඉක්මවල ඒක තවදුරටත් ආදරයට සම්බන්ධ නැහැ. තේරුණානේ? ඒක ආධ්‍යාත්මිකයි. ස්පිරිචුවල් රිලේෂන් එකක්. එතකොට ඒ හින්දාම හැබැයි යාච්චි අම්මා දැන් අපි ඕනිකක් ඒකේ තේරුම හරියටම අල්ලගන්නේ ඒක කියන වාක්‍යෙම නෙවෙයිනේ. වාක්‍යත් එක්කම ඒකේ තියෙනුනේ ටෝන් එකක් නේද? දැන් අරාච්චිගේ ටෝන් එකෙන් මම දන්නවා අප්පිරිය වෙලා තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ එයාට ඕනේ නෑනේ. එයා කිව්වේ දැන් මම එයා අතහැරලා ඉවරයි. හැබැයි අතහැරීම අවබෝධයෙන් වෙච්ච නිකම්මයක්. නිකම්ම සංකප්පෝ නෙවෙයි. ඒක වූකලි වෛරීව ප්‍රතික්ෂේප කිරීම. මම ඔබට කියන්නේ ඒකයි. අපේ මනසේ ආදරේ තියාගෙන ඉන්න තක්කල් රණ්ඩු තියෙනවා. ආදරේ ඉවර වෙනවා නම් ඒක වෛරකින් තමයි ඉවර වෙන්නේ. හැබැයි රාගය මං කිව්වා අවබෝධයෙන් ගෙනියන්න පුළුවන් මොකක් බවටද? සත්‍යව. ආන් එතකොට එයාගේ ටෝන් එකේ අරකෙන්නේ නැහැ. එයා ඉතාම විශ්වාසෙන් කියනවා එයා ප්‍රමාද වෙලා පැමිණීම ගැන මට ප්‍රශ්නයක්. ඒක කියන්නේ ශ්‍රද්ධාව ඇතුළේ. තර්ණානිද මං කියන්නේ කාරීට. එතකොට රාගය ශ්‍රද්ධාව කරගත්තොත් හරි. නැති වුණොත් විනාශයක්. හදයි මේ මහත්ය කියපු විදියට මෛත්‍රී කියන චෛතසිකයේ වැඩෙනකොට ඒක ආදරය සහ මේ තරහ ඉක්මවපු චෛතසිකය. මෛත්‍රිය වැඩෙන්න වැඩෙන්න තවදුරටත් ආදරයට හෝ ද්වේෂයට පැවැත්මක් නැහැ. ඒ නිසා ඒක තමයි පර්මනන්ට් උත්තරේ. ඒක තමයි අරකට හොඳම උත්තරේ නේ. ඒකනේ දරුවෝ ගැන දෙමව්පියන්ට මෙත්සා ඇති කරගන්න කියන්නේ නේ. දරුවන්ට ආදරේ කරන්න කියලා නෙවෙයි බුද්ධාගම කියන්නේ. දරුවන්ට මෛත්‍රියෙන් කටයුතු කරන්න. මේ තේරුම් ගොඩයි මෙත්තා වලට ඉංග්‍රීසි වචන නැහැනේ. තනි ඉංග්‍රීසි වචන නැහැ විස්තර කරන්න පුළුවන් නේ. මෙත්තා ගැන ඉංග්‍රීසියෙන් කියන්න තියෙන්නේ මෙත්තා තමයි. ඇත්ත වශයෙන්ම තාවකාලික ප්‍රශ්න. ඒ කියන්නේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ඇත්ත වශයෙන්ම తాවකාලික ප්‍රශ්න. ඒ ඕනිම ප්‍රශ්නයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි තියාගන්න ටික කාලයක්. එතන ඒ කියන්නේ ද්වේෂයෙන් හෝ රාගයෙන් හෝ අපි තියාගන්නේ ඒ ප්‍රශ්න වෙන්නේ ටික කාලයක්. තවදුරටත් අපේ මේ වැඩිහිටි මේ ජෙස්ට පුරවසි එතුමා ඊටම නිවැරදිව කෝ එක හරි. ඕනිම ගැටුමක් తాවකාලිකයි. මොකද ඇලීම తాවකාලිකයි. ඇලීම සදාකාලික එකක් නේ. එකක් නන්නේ ගැටීමත් සදාකාලිකම වෙන්නේ. ඇලීම එක්කෝ එක වෛර වෙලා ඉවර වෙයි, එක්කෝ එක ශ්‍රද්ධාව වෙලා මහා බුද්ධියක් බවට ඥානයක් බවට පරිවර්තනය වෙලා එක වෙන තලයකට ගමන් කරයි. ඒක හොඳ දෙයක්. තව ප්‍රශ්න තියෙද?
අපේ ජීවිත තියන්නේ තාවකාලික නම් මේ ප්‍රශ්න තාවකාලික නම් ඉතින් ආපෝදේ ඇති වුණාම ප්‍රශ්නක් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ දෙකදී අපි ජීවත් වෙන කමිටිය අපි ජීවිතේ තියෙන්නේ කාලය.
හැබැයි අපේ අවබෝධයෙන් යුක්තව අපේ විඥානය නිවැරදිව පුහුණු කරගෙන ගියේ නැත්නම් ආයෙත් මේ ප්‍රශ්න හම්බ වෙනවා. ආයෙත් මේ ප්‍රශ්න හම්බ වෙනවා. බුද්ධාගම කියන්නේ ප්‍රශ්නෙත් తాවකාලිකයි ජීවිතෙත් తాවකාලිකයි කියලා එනෙන විදියට ඒ කාලේව මගහැරලා යයි කියලා ඉන්න නෙමෙයි. ඒ ප්‍රශ්නේ ඇතිවෙන චෛතසිකය අඳුනගෙන ඒකට ප්‍රතිවිරුද්ධ වූ කුසල චෛතසිකය අපි වඩන්න ඕන. එතනින් තමයි අපි ගැලවෙන්නේ. දැන් ඕනම අකුසල චෛතසිකයක් නිසා ඇතිවෙන ප්‍රශ්නේ తాවකාලික ප්‍රශ්නයක් තමයි. හැබැයි අපි ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන ගුණය කුසලය වඩාගත්තේ නැත්නම් අධිකටම යනවා. මොකද අර මනසේ තියෙනවානේ මේක අයින් කළා නැහැනේ අවබෝධයෙන්. තාම හොඳ ප්‍රශ්නයක්. දැන්
අභාපේදී ස්වාමීන් දේශනා කරනවා උනාභවයේදී අපේ විඥානය තවත් භවයකට යන්නේ. ඒ බය කොයි විදිහේ භවයක් කියලා අපේ ඉතිේ භවයක් වෙනින්වත් පේකන්නද?
ඒක තීරණය වෙන්නේ තමන් කරන රැස් කරපු කුසල කර්මපත සහ අකුසල කර්මපත අනුව. ඒ කියුවේ කුසල් සිතුවිලි හෝ අකුසල් සිතුවිලි නෙමේ, කුසල කර්ම සහ අකුසල කර්ම මත. උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි දෙන්නේ කසාද බඳින එකක් අකුසල සිතුවිල්ල. හැබැයි ඒක අකුසල කර්මයක් නෙමෙයි. අකුසල සිතුවිල්ලක් කියන්නේ කසාද බඳින්න රාගයේ ඉඳනේ. තණ්හාවේ ඉඳනේ. ඒක අකුසල සිතුවිල්ල. හැබැයි ඒක අකුසල කර්මපතයක් නෙමෙයි. හැබැයි විවාහ කරගන්න ඕනි නිසා එක්කෙනෙක් තව එක්කෙනෙක්ව මැරුවොත් අන්න ඒක අකුසල කර්මයක්. තේරුණා? ඒ කියන්නේ අකුසල කර්ම සිතුවිලි එකක්, ඒ කියන්නේ අකුසල සිතුවිලි එකක් ඒවයින් රැස්වෙන කර්මපත තව එකක්. ඒ කියන්නේ අපේ විඥාන ධාරාවට භවයෙන් භවයට ගෙනියන අර භවාංග සිතට එක්කවෙන්නේ, ඒකෙන් මේ චුතිජිතේ නිර්මාණය වෙන්නේ. ඒකට එක්කවෙන්නේ අපි විසින් ඊටාම සවිඥානිකව පුහුණු කරන ලද, පුරුදු කරන ලද දේවල් තමයි එහෙම එකතු වෙන්නේ. ඒ නිසා ඊළඟ භවය මොකද්ද කියලා තීරණය වෙන්නේ අර ගොඩනගන ලද විඥානයේ ස්වභාවය අනුව. ගොඩනගපු විඥානයේ ස්වභාවය අනුව යා දිව්‍ය ලෝකයකද, ප්‍රේත ලෝකයකද, මිනිස් භවයේද, තිරිසන් අපායේද, නිරිසත්තු අතරද, ඒක තීරණය කරනවා. හැබැයි එතනට ගිහිල්ලත් ඒ කර්ම ශක්තිය ගෙවිලා ඉවරුනාම යා නැවත සුගති තැනකට යන්න පුළුවන්. එකට අවස්ථාව තියෙනවා.
එතකොට විඥානය අනිත්‍යවට ගියාට පස්සේ උත්පත්තියක් කරන මොන වහන්නේ ලැබෙනවද
නැත්නම් තවත් අන්තර්භව වෙන්නේ? ඇත්තටම උත්පත්තියක් ලැබෙනවා. ඒ කියන්නේ උත්පත්තියක් කියන්නේ ඒ මෙතනින් එළියට යනකොට ඒ විඥානය ගිහිල්ලා යම් කිසි තැනක් එක්ක එකතු වෙන්නම ඕනි. වෙන්න ඕනි. ඒ කියන්නේ මොකද හේතුව? දැන් අර මේ සිවුරකට ලෝභ වෙලා හිටපු හමුදුරුව මැරිලා මේ නිකුණා කියලා සතෙක් වෙලා ඉපදුනානේ. එයාගේ ආයුෂ දවස් 7යි. එයාගේ ආයුෂ තිබුණේ දවස් 7යි. ඒ දවස් 7න් 7 යනකම් බුදුහමුදුරුව සඳහන් කළා ඒ සිවුරු අපවත් වෙච්ච හමුදුරුවන්ගේ සිවුර බෙදා ගන්න එපා කවුරුත් කියලා. එයා එතනින් චුත වෙලා සුගතියකට යනවා. දවස් 7ක් ආවුස පිටලා. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ භවයේ ඊටම කුසල් කරමින් ඉඳලා වුණත් යම් කිසි අකුසල චෛතසිකයක් නිසා වෙන නරක තැනකට ගියොත් එතන ඉන්නේ චූටි කාලයයි එතනින් නික්මිලා බන්දුල මල්ලිකාව නේද බන්දුල මල්ලිකාව ගියේ සුගතියට දුගතියේ ඉඳලා සතියක් දෙකක් නීතියේ ඒ වගේ ඊටම කෙටි කාලෙකින් නැවත හොඳ තැනකට යනවා ඒ අතරතුර ට්‍රාන්සිට් පීරියඩ් එකක් අන්තර්භාවයක් ගැන බුදු සමය මූලිකව පිළිගන්නේ මොකද බුදු සමයේ හේතුඵල ධර්මයක් තියෙනවානේ බුදු සමයේ පටිච්චසමුප්පාදය කියන්නේ අස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වේ ඒ කියන්නේ නාම තියෙනවා නම් රූප තියෙනවා අස්මින් අසති ඉදං නහෝති මේ නැත්තම් මේ නොවේ නාම නැත්තම් රූප නැහැ ඒ කියන්නේ විඥානය නැතුව රූපෙට පවතින්න බෑ රූපේ නැතුව විඥානයට පවතින්න බෑ එතන එතකොට නාම රූප එකම වෙන්නේ මේ දෙක එකට තියෙනකොටනේ ඒ නිසා අන්තරාභවය ගැන සංවාදය ආවේ 50 ගණන් වල තමයි ඇත්තටම 40 ගණන් වල අගභාගේ තමයි මේ වෙනම කාලයක් ගන්ධබ්බේක් විදියට සැරිසරනවාද ඔම කියලා දාර්ශනික විවාදයක් ආවා මොකද තන්ත්‍රයානික මහායානික බලපෑම් එක්ක හැබැයි තේරවාදී ඉගෙනීමට අනුව අපිට පේනවා තේරවාදී මූලික සිද්ධාන්ත අනුව කෙනෙක් තව තැනක් අතාරිනව නම් යම් තැනක් තව තැනක් අල්ලගෙන කූඩල්ලගේ ගමන වගේනේ එක තැනක් අතාරින්න තව තැනක් අල්ලගෙන ඒ නිසා අපි ජීවත් වෙද්දිම ඊළඟ තැන අල්ලගන්නේ ඒක තමයි අර මේ ගති නිමිති කියලා කියන්නේ ඒ කියන්නේ ඊළඟ තැන අල්ල ගැනීම තමයි ගති නිමිති පහළ වීම කියන්නේ ඒ කියන්නේ ධම්මික උපාසකතුමා නැරෙන්න කලින්ම එයාට දිව්‍ය ලෝකයෙන් ආපු රත පේනවා ඒ කියන්නේ බුදුහාමුදුරු කියන ධම්මික උපාසකතුමාට එයා කරපු පින් එක්ක ගති නිමිති ඊළඟ ගතිය ගැන එයාට සිග්නල් එන්න පටන් ගත්තා නිමිති එන්න පටන් ගත්ත තමන් කොහෙටද යන්නේ කියලා අපි කතාත් වෙනවා ඊළඟට ගත්තාම චුන්දසූකරිකට නේ අවුරුදු 55ක් ඌරමරමර හිටපු එක්කෙනාටත් ගති නිමිති පහළ වුණා නිරය අවීචියේ ගිනි දැල් පේන්න පටන් ගත්තා එයා සතියක් දුක් විඳන එකේ අවීචියේ ගිනි දැල් දැකත ඒ නිසා අතරමැද භවයක් ගැන මම දන්නේ තේරවාදයට අනුව මම විශ්වාස කරන්නේ නැහැ මං විශ්වාස කරන්නේ අතරමැද භවයක් තියෙනවා නම් ඒකත් තවත් භවයක් මිසක ආයෙ නිකන් පාවි පාවි ඉන්න එකක් මේක කියන්නේ විඥානය විතරක් පවතින එකක් නෙමෙයි එහෙනම් සියුම් කයක් එක්ක හරි විඥානය තියෙනවා කියලා තමයි පිළිගන්න පුළුවන් එහෙම සිත මිස කය නැති බඹලෝ සතරකදී අසඤ්ඤී බ්‍රහ්ම ලෝක ඒ කියන්නේ එතන මේ චෛතසික පහළ වෙන්නේ නැති තැන ඒක වෙනම තලයක් ඒක අභිධර්ම පාඩම ඔව්
සිත මිස කය නැති කියලා දැන් ඒකෙන් අදහස් කරන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සමහර වෙලාවට
ඔව්
පොපලක් ඔව් ඔබ කේවලේ තියෙනවා ශ්වසනය
ඔව්
හිත කරනවා කාබන් ඩයොක්සයිඩ් ක්‍රියා කරනවා ඔක්සිජන් ගන්නවා උරා ගන්න ඒ වගේ ඒකේ මේ මොබිම කියනවා
අත්තටම සිත මිස කය නැති බඹලව හතර කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර ගැන කියන එක. එහෙම නැතුව පැලෑටි සම්බන්ධව කියන එකක් නෙමෙයි. පැලෑටි වලටත් යම් කිසි ආකාරයක සංවේදනයක් තියෙයි. හැබැයි විඥානයක් නැහැ. විඥානයක් නැහැ. ඒ කියන්නේ මේ පැලෑටි වල විඥානයක් නැහැ. නමුත් සංවේදනා තියෙන්න පුළුවන්. දැනීම් තියෙන්න පුළුවන් අපි දිගටම සාතු කළොත් ඒක මල් දෙනවානේ කෙටි දෙනවා හැබැයි ඒකට අදාළව දේවල් ටික කෙරුණ නැත්නම් ඒකට අදාළ පැවැත්ම නැති වෙලා යනවා නමුත් ගහකට විඥානයක් තියෙනවා කියලා බුද්ධාගම පිළිගන්නේ නැහැ අර අතන තියෙන්නේ අර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන්නේ අභිධර්මයේ විස්තර කරන්නේ එහෙම මේ රූපයක් නැතුව විඥානය විතරක් පවතිනවා ඒ භූමියේදී ඒතර උපත ලැබුවම ඉතින් ඒ වගේ තැන්වල උපත ලබන එක වාග්යක් නෙමෙයි අභාග්යක් මොකද කල්ප ගණන් එතනින් චුත වෙනකම් බුදුවරු පහළ වෙයි බුදුවරු පිරිනිවන් පායි බුද්ධ ශාසන ඇති වෙලා නැති වෙලා ඒ බණපදයක්වත් ඇහෙන්නේ නිවන් දකින්න අවස්ථාවක් නැහැ. මම කියන්නේ ඒවට යන්න අපි ලෝභ වෙන්න හොඳ නැහැ කියලා. අපරාධේ. ඒ කියන්නේ මොකද ඒවා අපිට මගේ හැරෙන්න පුළුවන්. ඉතින් හෙට වැඩ දවසක් මම හිතන තරමට ගොඩක් අයට අපි 9:20යි නේද පන්සලෙත් ගේටු මේ වහන වෙලාව මම හිතන්නේ මොකද මෙහි ආරස්සාව මේ පවත්තගෙන එහෙමයි. කෙටියෙන් ඇහුවොත් මොකද සංග්‍රහයකුත් තියෙනවා මම හිතන්නේ.
නැත්නම්
අපි තාම ගෙදර බාල් එකයි පූසෙක් කරගෙන ඉන්නවා නම් පූසා පොඩ්ඩයි බල්ලගේ මැරුණා මම 10ක් 15ක් වගේ දිගටම යා පූසෙක් බල්ලෙක් මැරලා බල්ලෙක්ම වෙයිද කියන්න බෑ. මොකද එයාගේ කර්මය ගෙවන අවසාන භවය මේකනේ නේද? එහෙම නැත්තම් එයා තව තිරිසන් අපායික සතෙක්ම වෙන්න පුළුවන්. ඇතැම් විට එතනින් චුත වෙලා එයාගේ කර්ම ශක්තිය ගෙවිලා ඉවර නම් නැවත මිනිස් ලෝකය වෙන තැනකට සුගතියකට යන්න පුළුවන්. හැබැයි ඒක ඉතාම දුර්ලභයි. තිරිසන් අපාය වැනි අපායක ඉපදිච්ච සතෙක් නැවත සුගතියකට යන එක බුදුහාඳුර උපමා කරලා තියෙන්නේ. පින් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා කර්මය ගෙවෙන කම්ම ගොඩක් වෙලාවට ඉන්න වෙනවා. නැත්නම් විතර කල්ප ගණන්.
අර ඒක ප්‍රශ්න ගන්න පොඩි. පිරිමින්ගේ ගැඹුරේ අතර කියන්නේ දැන් බුද්ධාගමෙන් ඉස්සර කළ විදිහට පිරිමියෙක් වෙන්න අපේ පිරිමියෙක් වෙච්ච කෙනෙක් සීලගාමක ගැහණි කෙනෙක් වෙන්න හරි පිරිමියෙක්ම වෙනවද කොහොමද?
ගොඩාක් වෙලාවට පිරිමියෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් ඒ විඥානය පුරුදු පුහුණු කරන්නේ පිරිමි චෛතසික එක්ක නිසා පිරිමියෙක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එකෙන් කියන්නේ පිරිමියෙක්මයි කියලා වැඩි අවස්ථාව වැඩි. කාන්තාවක් විදියට ඉන්න කෙනෙක් හැමතිස්සෙම පුරුදු කරන්නේ කාන්තා විඥාණයට අදාළ දේවල්. එතකොට එයා සසරේ කාන්තාවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හැබැයි ඒ අතුරින් දසම ගාණක් ඉන්න පුළුවන් පිරිමි බව ප්‍රතික්ෂේප කරන. ස්ත්‍රී බව ප්‍රතික්ෂේප කරන. ඒගොල්ලන්ට පුළුවන් ටික ටික බව ගාණකට පස්සේ කාන්තාවක් වෙන්න පිරිමියෙක් වෙන අවස්ථාව තියෙන බුදුහම්දුර කියන්නේ ඒවා ප්ලාස්ටික් සර්ජරි වලින් කරන්න පුපා කියලා. තේරුණාද? يعني මොකද ප්ලාස්ටික් සැක්කම් වලින් කාන්තාව වුණාම ඒක විකෘතියක්. පුළුවන් ප්‍රාර්ථනා කරලා ස්ත්‍රී බව ලබන්න. ප්‍රාර්ථනා කරලා පිරිමි බව ලබන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට කාන්තාවෙන් පිරිමි බව ලබන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන්නේ නැහැ. පිරිමි නම් කීයටවත් මං හිතන්නේ නැහැ ස්ත්‍රී වෙන්න හිතයි කියලා. සතුට ඒක ඇත්තද කියලා. ඔව් පුතා. ඒ කියන්නේ කොච්චර පින් කරත් මැරෙන මොහොතේ කරපු පවක් ගැන මතක් වුණොත් ඒකත් එක්කනම් ජීවත් වෙන්නේ යා නරක තැනක උපදින්න පුළුවන් කියන එක. ඔව්. පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ඊටාම අහඹුවක්. තේරුණාද? ඒ කියන්නේ ඒක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මම ඔයාලට උදාහරණයක් කියන්නම්. දුවගේ ගෙදර තියෙන ඇපල් ගහක් නැමිලා තියෙනවා නම් දුලා ගෙදර වහල පැත්තට දු දන්න කාලේ ඉඳලා ඒක නැමිලා තියෙන්නේ දුලා ගෙදර තියෙන වහල පැත්තට නම් ඒක ඒ ගහ වයසට ගිහිල්ලා වැටුණා හුලඟට වැටුණා කවුරු හරි කපනකොට වැටුණා වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ කොයි පැත්තට වැටෙන්නද? වහල උඩටනේ. අන්නේ වගේ තමයි හිතා. දිගටම කරලා තියෙන්නේ හොඳ වැඩවලට නම් නැමිලා තියෙන්නේ. හැරිලා තියෙන්නේ හොඳ දෙයට නම් නැමිලා තියෙන්නේ හොඳ දෙයට නම් වැටෙන්නේ මේ පැත්තට. හැබැයි ඉතින් ලොකු කුණාටුවක් ඇවිල්ලා ගහ මිත් පැත්තට වටන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. ඒව අහමු. ඒව අහමු. නේ? ඒක නෝමලි වෙන එක නෙමෙයි. ඒක සාමාන්‍ය එක නෙමෙයි. ඒක අසාමාන්‍ය වෙන එක. එහෙමත් කර්ම ඵල දෙන්න පුළුවන්. මං ඒත් කියනවා ඒ වගේ එකක් ආවත් එයා චූටි කාලයකට නරක තැනකට යයි ආපහු හොඳ තැනට. මොකද එයා චූටි කාලෙට එයාගේ චුති චිත්ත එක තිබෙච්ච නිසා ආපහු එයා හොඳ තැනකට එන එක ස්ථිරයි. හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ අපි ඉමා කරමුනේ. මම ඊටම සතුටු වෙනවා අද මේ දේශනාවේදී ඔබ විවිධ ප්‍රශ්න යොමු කරපු එක ගැන. ඔබේ මං හිතන තව ගොඩාක් අයට ප්‍රශ්න ඇති අහන්න නමුත් සමහර වෙලාවට පුද්ගලිකත්වයේ ඕවා මේවා කාරණා මත ගොඩක් ඒවා අපි ඇත්තම ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ධර්ම ප්‍රශ්න ටික අහුවා. මම සතුටුයි ඒක ගැන. මම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අපේ මොරල් පොන්සේකා මැතිතුමාටත් මැතිණියටත් තමයි පින් දෙන්නට ඕනේ. මොකද අපේ නායක හඳුරුවත් ශ්‍රීකලා හරි අමාරුයි මේ කාලේ හමුදුරුවරුන්ට කැනඩාවෙන්ද එතුමන්ලා මට ලියුමක් දීලා ආරාධනා කළා. තංගාල වීසා එක දුන්නා අවුරුදු දෙකකටම. නේද? ඊටම ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් නිසා මං හිතනවා ඒකට අවස්ථාව හම්බුණා කියලා. මං විශ්වාස කරන්නේ ඒක. ඒ විදියටයි වෙන්නේ කියලා. ඒ විඥාණය හරිම බලවත් වුණාම ඒ වගේ යම් යම් වෙනස් කරන්න බැරි තත්ත්වයන් උදා වෙනවා. ඒකෙන් කියන්නේ අනිත්‍යගේ රිජෙක්ට් වෙන ශ්‍රද්ධාවක් නැති නිසා කියලා. නෑ. සමහර දේවල් හරියන්න ඒවා බලපාන්න පුළුවන්. මං එක ශ්‍රද්ධාවෙන් කියන එක. ශ්‍රද්ධාවෙන්නේ මගේ විශ්වාසයකනේ. එතකොට ඊටම ශ්‍රද්ධාවෙන් එතුමල්ලා ඒ කටයුතු සැලසුවා. අපේ මෙහෙම චන්ද්‍රපියතුමන් මෞතුමිය ඇමරිකාවේ එක්සත් ජනපදයේ ජීවත් වෙන්නේ. ඒ ඇත්තෝ මට ඒ රටට ආරාධනා කළා මෙහෙට පැය 14ක් විතර drive කරගෙන අපිව වැඩමුවා. ආපහු හෙට නැවත වඩම්මගෙන යනවා. තව පැය 12ක් 14ක් වාහනේ පදවගෙන මොකද මට රට පෙන්වන්න ඕනි හින්දා. ඉතින් ඊටම මේ ශ්‍රද්ධාවෙන් කරපු පින්කම් මාලාවක කැනඩාවේ පවත්වන අවසාන වැඩසටහන ඔබ හැම කෙනෙක්ම ඊටම උද්‍යෝගයෙන් සමහරව බන තුනටම ආපු ඇත්තෝ ඉන්නවා. අපේ මොරල් මේ පොන්සේකා මැතිතුමාගේ ගෙදරත් මිත්‍රසග්ග පන්සලේ බනටත් අද මේ ස්ථානෙටත් ආපු අය ඉන්නවා. මම සතුටු වෙනවා. බොහෝ දෙනෙක් ආරණිකේතනෙට ආධාර උපකාර කරලා තිබුණා. මම කියන්න ඕනේ ඇත්තටම මම ටිකක් excited වුණා. අර බනට කලින් මේ එක ගැන හැඳින්වීමක් කරාම මම ඒකට කැමති නැහැ. ඇත්තටම කැමති වෙන්නේ නැහැ. ආයතන ගැන කිව්වට කම නැහැ. නමුත් මම බන කියන්නේ සල්ලි හොයාගන්න නෙමෙයි කියන එක. මම වග කීමෙන් කියන්න ඕන සත පහක් අද්දුනේ නැති උනාට ප්‍රශ්නයක් නැහැ. මම සතුටුයි ඔබ බන අහන්න කියන්න. නේ මට ඕනේ දෙයක් කියලා දෙන්න මිසක මේ රටවල් බලන්නවත් එහෙම එකක් නෙමෙයි. මට තේරිච්ච චූටි චූටි දේවල් කියලා දෙන්න. මං කරන සාසනික වැඩක් ගැන තමයි මේ මැතිතුමන්ලා මතක් කරේ. ඒකට කැමැතිනම් දායක වෙන්න පුළුවන් එකක් මිසක ඒක මේ අනිවාර්ය එකක් නෙමෙයි. මේ බණේ ප්‍රධාන කාරණේ ඒක නොවන බව මම කියන්න ඕනි. ඒක නැත්තම් මට හරි හිතට හොඳ මදි වෙනවා. මං ඒකටද කියන්නේ. එතකොට ඊටම ශ්‍රද්ධාවෙන් අපේ ඒ ආයතනේ පවත්වගෙන යනවා. පොඩි හමුදුරලට උගන්වනවා නේ. බණ ටික කියන්න, පිරිත් ටික කියන්න, ඉංග්‍රීසි, දෙමළ, පරිගණක ඒවා උගන්වනවා. දෙමළ හමුදුරවරු අපි ගොඩක් හදන්න හිතනවා. එක දරුවෙක් දැන් පුහුණු වෙනවා මහාන වෙන්නේ. එක්කෙනෙක් මහාන වෙලා ඉන්න අවුරුදු 20 ගානක ළමේ. අනාගතේ අපි ඇත්තටම ඇමරිකාවට ඉංග්‍රීසියෙන් බණ කියන හාමුදුරුවරු එවනවා වගේම උතුරට දෙමළෙන් බණ කියන හාමුදුරුවරු යවන්න ඕනි කියලා හිතනවා. මොකද නැත්තම් හැමදාම ගහගන්න තමයි මේ. හැමදාම ගහගන්න පුළුවන් නැත්තම් මොකද දෙමළ කතෝලික සමාජයක් හිටියට දෙමළ බෞද්ධ සමාජයක් ගොඩනගන්න බැරි වෙච්ච අපි ෆේල් වෙලා තියෙනවා. අපි කරන්න ඕනි අද බැරි වෙයි මගේ ජීවිත කාලෙත් ඒකේ උපරිම ඵලය ලබන්න බැරි වෙයි. හැබැයි තව අවුරුදු 100කට 50කට පස්සේ හරි දෙමළ බෞද්ධ සමාජයක් ලංකාවේ ඉන්න ඕනි. එතකොට තමයි මේවට ධර්මීය උත්තර sustainable නේද? ඒවා හොයන්න පුළුවන්. එහෙම නැතුව අපි හැංගීම් බර වෙලාම ප්‍රශ්න විසඳන්න බෑ කියලා තමයි මගේ අදහස. ත්‍රස්තවාදය පරාජයටපත් කළා. නමුත් අපිට සිද්ධ වෙනවා සංස්කෘතික පාලමක් හදා. ඒකට හොඳම තැන කාටත් එකඟ වෙන්න පුළුවන් තැන බුද්ධ ධර්මය. බෞද්ධයෝ ටිකක් දෙමළ සමාජේ නිර්මාණය වුණා නම් නේද? කවදාකවත් මේ ටොරන්ටෝ මහවිහාරයට ගහනිකන් නැහැ නේ. ගිනි තියන්න දෙන්නේ නැහැ. මොකද එතනත් බෞද්ධයෝ ඉන්නවා නනේ. අපි ඒකයි කරන්න ඕනි කියලා මං හිතනවා. ඒ ධර්ම උත්සාහයට තමයි ඔබට කැමති නම් දායක වෙන්න කිව්වේ. ඒක ගැන ඔබ කිසිම මානසික ගැටලුවක් තියාගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ඇත්ත ශ්‍රද්ධාවෙන් කිව්වේ කටයුත්තට ඔබව දායක කරවන්න ඕනි නිසා කියන එකත් මතක් කරනවා. ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා කවුරුත් අපේ නායක හඳුරුන්ගේ අවවාද අනුශාසන ඇතුව හොඳට මේ පින්කම සිද්ධ කරගත්තා. විශාල පිරිසක් ඇවිද මේ දේශනාවට ඇහුම්කන් දුන්නා. රැස්වෙච්ච සියලුම පින් අනුමෝදන් කරමු. අපේ කල්යාණ මිත්‍ර දායක මහත්තයා මොරල් ෆොන්සේකා මැතිතුමාගේ නමින් මීගේ ආදරණීය අම්මා සෝමවති අබේසිරි ගුණවර්ධන මාතාවට, ෂොක්මන් ෆොන්සේකා පියාණන්ට, අනුලා, හිල්ඩා සහ දීප්ති කියන සොහොයුරියන්ටත්, එවැගේම කුමුදු පොන්සේකා නෝනා මහත්මියගේ, මේ ඉස්සරහා ඉන්න නෝනා මහත්මියගේ ආදරණීය තාත්තා ජස්ටින් සිල්වා ත්‍යානන් එතුමන් ඇතුළු කොට ඇති ඒ දෙපළගෙම වර්ග පරම්පරාවේ මියගිය සියලුම නෑයන්ට අද මේ උතුම් පින්කමට අපව වඩමවන්නට අප කැප වෙච්ච අපේ හේමචන්ද්‍ර පියතුමාගේ මෞතුමියගේ නමින් මියගිය දෙමව්පියන් ඇතුළු සියලු නෑයන්ට මේ පන්සලේ අපේ නායක හමුදුරුව නමින් අනෙකුත් පඬිතාඳුරු නමින් මියගිය සියලු නෑයන්ට මේ පන්සලට ඩොලර් එකක් හරි දීලා මේ පන්සල මේ විදියට පවත්වාගෙන යන බෞද්ධ වෙනුවෙන් මේ ස්ථානය රැකගන්න සියලු දෙනාගේම නමින් මියගිය මේ ඉඩ කඩන් ගන්න ගොඩනැගිලි හදන්න උදව් කරලා මියගිය යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම මේ පින් දෙමු අනුමෝදන් වේවා සුපත් වේවා සැපවත් වේවා ගෞතම බුදුසසුනේම අපගේ නෑයොත් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවොත් නිවන් දකිත්වා කියලා සාදකේ ඒ වගේම සියලු දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් විභීෂණාදී සියලු දෙවිවරු ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණාදී සිවරම් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා කුමුදු පොන්සකා මහත්මියගේ ආදරණීය මෑණියන් සිල්මට් සිල්වා මාතාවටත් ඒ වගේම මරල් පොන්සකා මහත්මයාගේ සොහොයුරිය ස්වර්ණමාලි පොන්සකා මහත්මියටත් නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලබා දෙත්වා පරම පූජනීය නායක හමුදුරුව ජීවිතේ දිගු කාලයක් ඔබගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් අප කැප වෙනවා උනාංශය ඇතුළු මහා සංඝ රත්නයටත් මේ රටේ ඔබට ආධ්‍යාත්මිකව මඟ පෙන්වීම කරන ඒ උතුම් දහම් ගුරුවරු සියලු දෙනාටමත් මේ රටේ වැඩ ඉන්න වගේම මේ දායක සභාවල සියලුම දෙනාටත් විශේෂයෙන්ම මේ රටේ ධර්ම දේශනා කරද්දී මිසසාග පන්සලේ බණ සූදානම් කරපු කුසුම් නෝනා මහත්මිය ඇතුළු ඒ පවුලේ ඇත්තොත් සම්බන්ධ වුණා ගොඩාක් කැප වුණා ඒ ඇත්තෝ හැම දිනාටමත් බණ අහපු ඔබ හැම දිනාටමත් සියලු යහපත වේවා කරදර නොවේවා බාධක නොවේවා අපල උපද්දව නොවේවා මේ භවයේම ධර්මාවබෝධයට පත් වේවා ගෞතම බුදුසසුනේම නිවන් දකින්ට මේ කරගත්තු පින්කම උපකාර වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න දෙවි දේවතාවුන්ටත් ඔබ අප හැම දිනාටම නිවන පිණසම දුකින් නිදහස් වීම පිණසම මේ පින් හේතු වේවා වාසනා වේවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති ඉති දැන් වන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටම් තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාතම තෙරුවන් සරණයි.